ගරු ගයන්ත කරුණාතිලක මහත්මයාට මිනිත්තු 10ක කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන මුළු ලෝකෙ පුරාම පැතිරුණු විශාල කීර්ති නාමයක් සහ ගෞරවයක් තමයි තිබුණේ. නමුත් මේ මොහොත වන විට අපේ රටේ සෞඛ්‍ය සේවාව ඉතිහාසයේ විශාලතම බිඳවැටීමකට ඇදවට්ටා තිබෙන පසුබිමකයි අපි මේ විශ්වාස භංගය ගැන මේ සභාවේදී විවාද කරන්නේ. මේ සභා ගර්භයේ විවිධ අවස්ථාවල විවිධ මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපයන්ට විරුද්ධව විශ්වාස භංගයන් ඉදිරිපත් වෙලා තිබෙනවා. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපිට කතා කරන්න සිදු වෙලා තිබෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ පනනල ගැහෙන එක සම්බන්ධව, එහෙම නැත්නම් ජීවිත අවධානව සම්බන්ධව ප්‍රශ්නයක් ගැනයි. අද වෙනකොට අපේ රටේ මිනිස්සු ඉස්පිරිතාලයකට යන්න බයයි, එන්නතක් විඳගන්න බයයි, නිර්වින්දනය කරනවට සිහි නැති කරනවට බයයි. ඒ විතරක් නෙමෙයි, සමහර වෙලාවට බෙහෙත්ෙත්තක් බොන්නත් බයයි. නියෝජ්‍ය කතානායකතුමනි, කනගාටුවට කරුණ තමයි දූෂිත ගනුදෙනු වලින් ගෙන්නපු බාල ඖෂධ නිසා, රෝහල්වල පවතින බරපතල ඖෂධ හිගේ නිසා, අත්‍යවශ්‍ය රෝහල් උපකරණ හිගේ නිසා, බාල තරුණ මහලු ભેදයකින් තොරව වටින ජීවිත රටට අහිමි වුණත් තමන්ගේ සමීපතමයකට එවැනි ඉරණමක් අත්වෙනව නම් අත්වෙනකම් බලධාරීන්ට මේවා ප්‍රවෘත්ති විතරක් වීම තමයි අපට තියෙන කනගාටුව. ගරු සභාපතිතුමනි, ලෝක සෞඛ්‍ය සංවිධානය රටක සෞඛ්‍ය මට්ටම මැනබැලීම සඳහා ඉදිරිපත් කරන වැදගත්ම දර්ශකයක් තමයි එම රටේ ප්‍රාථමික සෞඛ්‍ය තත්ත්වය. නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ විවාදය පවත්වන මොහොත වන විටත් UNDP එක, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ලෝක ආහාර අරමුදලත් විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලොමු ඩැහැගැන්වෙන භයානක අනතුරු ඇඟවීමක් කරලා තිබෙනවා. මේ වෙන විට ලංකාවේ ජනගහණයෙන් 160,000 විතර දරුණු ආහාර අනාරක්ෂිත භාවයකින් පසු වෙනවා කියලා. ෆුඩ් ඉන්සිකියුරිටි එක 160,000 බව එය කියනවා. ඊළඟට එය පෙන්නලා දෙනවා, ලංකාවේ ජනගහණයෙන් 150,000කට වැඩි ප්‍රමාණයක් තමන්ගේ දෛනික ආහාර වේල් ගණන සීමා කරලා බව, කෑම වේල් 3ක් ගත්ත අය එකක් හරි වේල් අඩු කරලා තිබෙනවා කියලා. ඊළඟට ලංකාවේ ජනගහණයෙන් 100,000කට වැඩි පිරිසක් එදිනෙදා ජීවත් වීමේ බරපතල ආර්ථික අර්බුදයක පසු වෙන බවත් මේ සංවිධාන විසින් පෙන්වලා දීලා තිබෙනවා. ඒ අනුව බලද්දි නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රට තුල කුඩා දරුවන්, පාසල් දරුවන්, ගර්භණී මව්වරු, කිරිදෙන මව්වරු සහ වැඩිහිටි ජනතාව ඉතාම බරපතල පෝෂණ අර්බුදයක සහ මන්ද පෝෂණයට ලක්වෙන බව අපිට පිළිගන්නට සිද්ධ වෙනවා. 2019 වන විට ලංකාවේ සාමාන්‍යයෙන් දරුවන්ගේ මන්ද පෝෂණය තිබුණේ 11,000-17,000 අතර සීමාවේ. අපේ දිස්ත්‍රික්කවල, ඔබතුමාගේ දිස්ත්‍රික්කවල, ගාල්ල මාතර හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල තිබුණේ 10,000-15,000 අතර සීමාවල තමයි එක තිබුණේ. පවුල් සෞඛ්‍ය කාර්යාංශ වාර්තාවලට අනුව 2022 සැප්තැම්බර් වෙනකොට වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්ද පෝෂණය පිළිබඳව සාමාන්‍ය අගය 50% දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය සතියේ UNDP එකේ වාර්තාවට අනුව දැන් වෙන විට පවුල් සෞඛ්‍ය සේවා කොට්ටාසවල මන්ද පෝෂණය 80%ක්වත් ඉක්මවා ගිහින් ඇති. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, මේ සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ කුඩා දරුවන්ට, ගර්භණී මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබා දෙන ත්‍රිපෝෂ වැඩසටහන පවා සම්පූර්ණයෙන්ම අඩාල කරලා තිබෙනවා. මේ තත්ත්වයන් ගැන කල්ලාතුව අනතුරු ඇඟවීමක් කරා ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය චමල් සංජීව මහත්තයා. ඒ වෙනකොට මන්ද පෝෂණය ගැන තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබුණෙත් නැහැ, මන්ද පෝෂණය වැළැක්වීමේ වැඩපිළිවෙලක් අමාත්‍යාංශයට තිබුණෙත් නැහැ. අන්තිමට අමාත්‍යාංශයේ තමන්ගේ නොහැකියාව මුළු රටම දැනගත්තාම දීපු උත්තරේ තමයි අරක පෙන්දල දීපු වෛද්‍ය චමල් සංජීව සේවයෙන් ඉවත් කිරීම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා රටකට ඖෂධ නියාමනය පිළිබඳව අධිකාරියක් තියෙන්නේ සාමාන්‍ය ජනතාවට ඖෂධ නියාමනය කරන්න නොහැකි නිසා. ආරක්ෂිත ගුණාත්මක ප්‍රත්‍යක්ෂ ඖෂධ ජනතාවට දරාගත හැකි මිලකට ලබා දීම තමයි ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන වගකීම වෙලා තිබෙන්නේ. වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ රජියත් යටතේ ඖෂධ නියාමන අධිකාරියත් බාල කරලා තියෙනවා. ඒක බාල කළාට පස්සේ ඖෂධවල තත්ත්වය බාල වෙන එක ගැන අමුතුවෙන් කියන්න අවශ්‍යයි කියලා මම කල්පනා කරන්නේ නැහැ. නියෝජ්‍ය කතානායකතුමනි, ඖෂධ නියාමන අධිකාරියේ හිතාමතාම අකර්මණ්‍ය කරලා තියෙනවා ආණ්ඩුව විසින්. ලියාපදිංචි සැපයුම් කරවන්න මුදල් නොගෙව ලියාපදිංචි නැති තමන්ට අවශ්‍ය අය හරහා හදිසි මිලදී ගැනීම කරනවා. මුදල් නොගෙවෙන නිසා ලියාපදිංචි සැපයුම් කරුවන් සැපයුම් ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා. 2016 දී මෙතුමා සෞඛ්‍ය අමාත්‍ය කාලේ අපේ රාජිත ඇමතුමා ජනතාවට අත්‍යවශ්‍යම ඖෂධ වර්ග 48ක් හඳුනගෙන ගැසට් කළා. 2019 එනකොට මේක ඖෂධ වර්ග 60 දක්වා වැඩි කරලා ගැසට් කරා. ඩොලර් එක වැඩි වුණාම 2021 අගෝස්තු ඉඳලා 2022 අප්‍රේල් දක්වා කාලය තුල බෙහෙත් වර්ග 60ක මිල 3 වතාවක් වැඩි කරා. ඩොලරේ ටිකක් බහිනකොට මොකක්ද ආණ්ඩුව කරේ? 9%කින් විතර අර අත්‍යවශ්‍යයි හඳුනාගත් ඖෂධ වර්ග 60ක මිල අඩු කරලා ලෝකෙට කිව්වා, ජනතාවට කිව්වා, ඔන්න ආණ්ඩුව බෙහෙත් මිල අඩු කරා කියලා. නමුත් ඇත්තටම කරේ මොකද්ද? ගැසට් නොකරපු අනිකුත් බෙහෙත් වර්ග 20-30 ගුණයක් තියෙනවා ජනතාව පාවිච්චි කරන. ඒවයි මිල අඩු නොකිරීම නිසා අධික මිල ගණන් ගෙවා එක එක ෆාමසි වල එක එක තැන් වල එක එක මිල ගණන් වලට බෙහෙත් ගන්නට ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම පහුගිය කාලේ බාල බෙහෙත් නිසා රටපුරා ආందోලනාත්මක සිදුවීම් වාර්තා වෙනකොට ඖෂධ නියාමන අධිකාරී රසායනාගාර පරීක්ෂණ වාර්තා වලින් පවා පිළිගත්ත ඒ ප්‍රශ්නකාරී ඖෂධ ප්‍රමිතියෙන් බාලේව බවට. මේ තත්ත්වයන් නිසා ප්‍රමිතියෙන් බාල පමණක් නෙමෙයි අධික මිල ගණන් වලටත් ගෙන්වන්න සිද්ධ වෙලා තිබෙනවා. හදිසි මිල දී ගැනීම වලට තමයි අමාත්‍යාංශයේ බොහොම කැමැත්තක් දක්වන බව පේන්න තිබෙනවා. ඊළඟට අවසාන වශයෙන් මම කියන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනි, බාල බෙහෙත් පෝෂණයේ බිඳ වැටීම, ඒ විතරක් නෙමෙයි රෝගී සත්කාර සේවාවේදී රෝග විනිශ්චය කර ගැනීම සඳහා කෙරෙන පරීක්ෂණ යන්ත්‍රවල පවා විශාල බිඳ වැටීමක් වර්තමානයේ රෝහල් තුල රජයේ රෝහල් තුල දකින්න තිබෙනවා. මේ නිසා එක්ස්රේ පරීක්ෂණ, CT ස්කෑන්, MRI ස්කෑන්, PET ස්කෑන් මේ සියලු පරීක්ෂණ හුඟක් රෝහල් වල ප්‍රධාන රෝහල් වල දැන් වෙනකොට එන හිටලා තියෙනවා. අපේ කරාපිටියේ රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර දෙකම අක්‍රිය වෙලා තුන කාලයක් තිස්සේ.
මන්තවන්තා මිනිත්තු දෙකක් කාලයක්.
ලක්ෂ 25ක් විතර සතියකට පෞද්ගලික රෝහල් වලට ගෙවන්න සිද්ධ වුණා. මේ සියලු පරීක්ෂණ බොහෝ රෝහල් වල දැන් වෙනකොට එන හිටලා තියෙනවා මේ යන්ත්‍ර සූත්‍ර වල ප්‍රශ්නේ නිසා. CT ස්කෑන් ලංකාවේ තියෙනවා 44ක්. ඒ 9ක්ම දැන් වෙනකොටත් මේ අපි කතා කරන මොහොත වෙන විටත් ක්‍රියාත්මක නැහැ. MRI පරීක්ෂණ කරගන්න පොරොත්තු ලේඛනය දැන් එන්නෙන්න දිග්ගැස් වෙනවා. ඍජුවේ ළමා රෝහලේ වසරකට වැඩිය පොරොත්තු ලේඛනයක් තියෙනවා. අපේ පළාතේ, ඔබතුමාගේ පළාතේ ප්‍රධානම රෝහල වන කරාපිටියේ රෝහලේ පොරොත්තු ලේඛනය දැන් 2025 දක්වා දිග්ගැස්සීලා තියෙනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ වසර එකහමාරක් දක්වා පොරොත්තු ලේඛනය MRI පරීක්ෂණ සඳහා දැන් දිග්ගැස්සීලා තියෙනවා. පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර ගන්නත් තත්ත්වය එහෙමමයි. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පිළිකා රෝගීන් ගැන කතා කරනකොට ලෝකයේ දියුණු රටවල සුනකීන්ට සහ බළලුන්ට පිළිකා විකිරණ ප්‍රතිකාර ලබා දෙන්නේ ඉතා දියුණු යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලයි. නමුත් අපේ රටේ ඒ සඳහා ගෙන්වීමට පිඹුරුපත් සකස් කරමින් සිටින්නේ ලෝකයේ බොහෝ රටවල භාවිතයෙන් ඉවත් කිරීම සඳහා වෛද්‍යවරු නිර්දේශ කර තිබෙන පිළිකා විකිරණ යන්ත්‍ර බවත් කනගාටුවෙන් මේ වගේ විශ්වාසභංග යෝජනා විවාදයකට කියන්නට සිද්ධ වෙලා තිබෙනවා. දූෂණය පිරිච්ච, විශ්වාසයේ බිඳ වැටිච්ච, මහා දවල් හොරකම් සිදුවෙන තැනක් බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පත් වෙලා තිබෙන වෙලාවකයි අපි මේ විශ්වාසභංගේ පාර්ලිමේන්තුවට ගෙනාවේ. මහ ජනතාවට සෞඛ්‍ය සේවාවන් සපයන තැනකට වඩා අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජ්‍ය කතානායකතුමනි කොළඹ කොටස් වෙළඳ පොළ වගේ ව්‍යාපාරික තැනක් බවට පත් වෙලා තිබෙනවා. මේ
අවසන් කරමු.
විශ්වාසී අලි ගොඩනගන්න නම් සැබෑ ජනතා මතයට අනුව පෙනී සිටිමින් මේ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරවන්න මේ 225 මහජන නියෝජිත හැටියට කල්පනා කළා. ජනතාවගේ මතය මෙතන පිළිබිඹු කළ යුතුව තිබෙනවා කියන එක මම ප්‍රකාශ කරන්න කැමැති. මට මේ වැදගත් විවාදයේදී අදහස් ස්වල්පය ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. කරු සෞඛ්‍ය මාත්‍රෝ.
මොනේ මම මේ මැද්දෙන් කතා කරන්න කැමති නැහැ. වාද කරන්න කැමති නැති හින්දා මම වාදා කරේ නැත්තේ. කෙසේ වෙතත් එතුමාට මේ දීලා තියෙන චමල් සංජීව දීලා තියෙන සම්පූර්ණ කරුණු අසත්‍යයි. මට හිතෙනවා කනගාටුවේ මෙතුමාලා එතුමාගේ කියන්නේ මේ ඉතාමත්ව සාවද්‍ය කරුණු දීලා මෙතුමාලත් නොමගෑවලා තියෙනවා. මෙන්න තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මම මේක ටේබල් කරන්නම් මගේ කතාව අවස්ථාවේදී 1.3කින් වැඩි වෙලා තියෙනවා ආහාර වල අඩු ප්‍රමාණයක්. මේ 150ක් වැඩි මේ කතා සම්පූර්ණ සාවද්‍ය සහ ඔවුන්ගේ නොකුත් වෙනත් අරමුණු කරා ඔහු ජාතිකලා ඉස්සයෙන් තරඟ පැමිණෙන් ඉන්න පුද්ගලය කැටිට ඔබතුමත් දන්න ඔය පලාතේ ඒක මේ වගේ කතා කියන එක ගැන මම කනගාටු වෙනවා. මොකද මේ ජනතාව නොමග යනවා. හැබැයි මගේ පිළිතුරු කතාවයිද මම මේවා සවිස්තරව වාර්තා සමග සභාගත කරන්න.
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැත්තම ඔබතුමාට මිනිත්තු 17ක් කාලයක් තියෙනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේ විපක්ෂයේ විසින් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒකෙදි එතුමාලා චෝදනා ගණනාවක් ඉදිරිපත් කළා තියෙනවා. බාල වර්ෂදේ වර්ගයේ ඖෂධ ගෙනීම ටෙන්ඩර් පාටි බැරදු කාරණා ගණනාවක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නවලට මට විපක්ෂයෙන් අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි, කොහොද අපි ඔක්කොම එක්කවලා හෙට කෙලි රඹුක් කළා එතුමා අපි බදාදා පරද්දනවා. ආණ්ඩු පක්ෂය ඡන්ද දීලා අපි සෞඛ්‍ය අමාත්‍යතුමාව මේ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරන්න කටයුතු කරනවා. දැන් හෙට කෙහෙලිය රබුක් කළ අමාත්‍යතුමා මෙතනින් ඉවත් වුණොත් මේ ප්‍රශ්නේ විසඳනවද? ඔබතුමාලා කියනවා නම් කෙහෙලිය රබුක් කළ අමාත්‍යතුමා ඔබතුමාලා හිතනවා නම් කෙහෙලිය රබුක් කළ අමාත්‍යතුමා ඉවත් කරලා මේ ප්‍රශ්නේ විසඳනවයි කියලා තමුණාසල අපිට කියන්න අපිත් සහයෝගය දෙනවා. ඒ නිසා මේක මතක තියාගන්න, කෙහෙලිය රබුක් කළ අමාත්‍යතුමා ඉවත් කරා කියලා මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවා කියලා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. හෙට කෙහෙලිය මුක්කවිල අමාත්‍යතුමා බීට කලින් හිටියේ මේකේ කවුද? චන්න ජයසුමන අමාත්‍යතුමා. චන්න ජයසුමන අමාත්‍යතුමා හිටියේ කාලෙත් මේ චෝදනාවම එල්ල කරා. ඊට කලින් හිටියේ කවුද? රාජිත් සේනාරත්න මන්ත්‍රීතුමා. දැන් ගියා. දැන් එතුමා බාල වර්ගයේ බෙහෙත් ගෙනෙලා മന്ത്രി ධූරයත් අහෝසි වුණා එතුමාට. බාල වර්ගයේ බෙහෙත් ගෙනෙලා മന്ത്രി ධූරය අහෝසි වුණා. එතුමාගේ කාලේ පිළිකා රෝගීන්ට බෙහෙතක් ගෙනාවා. ඔන්කොලොජි යුනියන් එක පිළිකා රෝගී විශේෂඥින්ගේ සංගමයේ ඉල්ලීමක් කරා මේ බෙහෙත දාන්න එපා. මේකේ රටේ හදලා ටෙස්ට් කරන්න කලින් ගිහලා මේ බෙහෙත් දුන්නා. ඒ නිසා මේ පිළිබඳ විවිධ චෝදනා අපට එල්ල කරන්න පුළුවන්. ඒ නිසා අපි ඔබතුමාලට කියන්නේ මේ ප්‍රශ්නේ හරියට අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේක ඇමතිවරයා ඉවත් කිරීමෙන් මේ ප්‍රශ්නේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන කිසිම ගැටලුවක් අපිට විසඳන්න බෑ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි,
අලුත්ගමගේ මැතිතුමා ඔබතුමාට ජීවන් තොණ්ඩමන් මැතිතුමාගේ මිනිත්තු 17 කාලයක් එකතු වෙන යනවා මිනිත්තු 34 කාලයක් ලැබෙනවා.
Thank you. නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නිසා මේක නිමල් සිරිපාල සිල්ලමතුමාගේ කාලෙත් බැන්න, මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කාලෙත් බැන්න. ඒ නිසා මේ ඇමතිවරු වෙනස් කළා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තියෙන්නේ. මේකේ අපිට सिद्ध වෙනවා සම්පූර්ණ සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රසංස්කරණයකට යන. මේ ප්‍රසංස්කරණයකට යනකොට නවීන තාක්ෂණය භාවිතා කරලා විනිවිද භාවය දත් ඇතුළත් කරගත්ත මිලදී ගැනීම බෙදා හැරීම මේ සියල්ල ඒකරාශි කරපු පැහැදිලි ප්‍රතිසංස්කරණයකට යන්නේ නැතුව මේ ඇමතිවරයා ඉවත් කරලා මේ කාරණේ අපිට කරන්න බෑ. දැන් අපි ගමු. දැන් තමුණාසෙලා බෙහෙත් නැහැ කියනවා, බාල වර්ගය රෝමිය ඔක්කොම කියනවා. දැන් මොනවා කරන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙන ඕනේ දත්ත ගබඩාවක් database එක. මම අහනවා සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් කියන්න, කරු අමාත්‍යතුමනි අමාත්‍යංශයට කතා කරලා ඇහුවොත් අපිට ඉන්න දොස්තරලා ගන්න. අපිට ඉන්න නිලධාරි මණ්ඩලය අපිට අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය. මේ ගේන තොරතුරු පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය සසෝ තියනවාද කියලා. මේ තියෙන දත්ත ගබඩාව සම්පූර්ණයෙන් අක්‍රිය කරලා. දැන් මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ තියෙන database එක සම්පූර්ණයෙන් ඉවත් කරලා කෑලි ගලවලා. ඇයි? මේක තමයි මේ දූෂණය හොරකම නවත්තන්න තියෙන හොඳම එක තමයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩිජිටලයිසේෂන් කරන එක. මේක වැඩ කරන්නේ නැහැ. ඉතින් නිසා කරු හැමතිතුමනි අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ වහාම මේක ක්‍රියාත්මක කරන්න. රෝහල් වලට අවශ්‍ය බෙහෙත් ටික මොනවද? ලබන අවුරුද්දට අවශ්‍ය බෙහෙත් ටික මොනවද? මේ සියල්ල පිළිබඳ තොරතුරු ටික තියෙන මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ. පළවෙනියටම ඔබතුමා ඒ කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. දෙවෙනියට ලෝක හැම රටකම තියෙනවා ලැබ් එකක්. මේ ගේන හැම බෙහෙතක්ම ටෙස්ට් කරන්න ඕනේ. එතකොට ඔය බාල බෙහෙත් ගේන්න බෑ. ප්‍රමිතියෙන් තොර ගේන්න බෑ. හැබැයි අපේ රටේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් නැහැ. ආපු හැම ඇමතිවරයෙක්ම එකඟුණා මේ කටයුත්ත කරන්න. ඉතින් ඒ නිසා ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ කාලේ කඩිනමින් මේ සඳහා අවශ්‍ය පර්යේෂණාගාරයක් ආරම්භ කරන්න කටයුතු කරන්නයි කියන එක කියනවා. ඒ වගේම ඒ විතරක් නෙවෙයි. දැන් මේ බෙහෙත් ගේන්න යන කාලේ කිව්වා. දැන් මගේ ළඟ තියෙනවා සෞඛ්‍ය අමාත්‍යංශයේ බෙහෙත් ගේන්න යන කාලේ දින 279ක් යනවා ඔබතුමාලගේ අමාත්‍යංශයේ ටෙන්ඩර් ප්‍රොසීඩියර් එක. දවස් 279ක් මේවා හදලා තියෙන්නේ ඒ වට තමයි. දැන් මෙහෙම පරක් වුණා වෙදී හදිසිමලදී ගැනීම වලට යන්න වෙනවා. ඒ නිසා කරු අමාත්‍යතුමනි මේ සඳහා සෞඛ්‍ය කියන්නේ විශේෂ ක්‍රමවේදයක්. ඉතින් ඒ නිසා මේ අත්‍යවශ්‍ය ඖෂධ කියනවා මේ සඳහා අලුත් වැඩපිළිවෙලක් ඔබතුමාගේ මේ ක්‍රමවේදය හරහා යන්න ඕනේ. ඊළඟට කරු අමාත්‍යතුමනි මේ බෙහෙත් ගේන NMR එක පිළිබඳ විවිධ චෝදනා තියෙනවා. දැන් NMR එකේ ලියාපදිංචි කරපු බෙහෙත් වර්ග ලියාපදිංචි ඉල්ලපු දිනව 5000ක් විතර. දැන් මේවා ලියාපදිංචි කරන්නේ නැහැ. එක එක්කෙනාට අවශ්‍යව තමයි ලියාපදිංචි කරන්නේ. මේක මේ ඔබතුමා නෙමෙයි NMR එකේ ඉන්නේ. මේක ඔබතුමාගේ කාර්යභාරයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේවා ලියාපදිංචි කරන්නේ Tamanට කැමති අයගේ විතරයි. දැන් එතන ඉන්නව අර මැක් එකේද කවුද ඉන්නව වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු. ඒගොල්ලන් ඕනේ විදිහට තමයි මේ ලියාපදිංචි කරන්නේ. ඒ නිසා කරු අමාත්‍යතුමනි NMR එක හැදුවේ මේක නියාමනය කරන්න. හැබැයි ඒක නියාමනයක් වෙනවද නැද්ද කියන එක ඔබතුමා හොඳට දන්නවා. ඉතින් ඒ නිසා කරු අමාත්‍යතුමනි මේ පිළිබඳ ඔබතුමා කඩිනමින් තීරණ ගන්න ඕනේ. ඒ වගේම අපේ රටට විවිධ ආකාරයෙන් බෙහෙත් දෙනවා. රට ගිහිල්ලා යන අය බෙහෙත් අරන් එනවා. බෝට්ටු මගින් ගේනවා. කිසිම ප්‍රමිතියක් නැහැ මේ බෙහෙත්. හැබැයි මේවා ගැන හොයලා බලන්න ක්‍රමවේදයක් අමාත්‍යංශය ඇතුලේ නැහැ. ඒ නිසා කරු අමාත්‍යතුමනි මේ ප්ලේන් වලින් බෑග් වල ගේන බෙහෙත්, බෝට්ටු වලින් හොරට එන බෙහෙත් මේවා නියාමනය කරන්න. මේන බෙහෙත් මොනවද කියන කපිලිවඳ සලකා බලන්න ඔබතුමාගේ අවධානය යොමු කරන්නයි කියන කිනෝ. ඒ වගේම ගරු අමාත්‍යතුමනි කනගාටුවෙන් උනත් කියන්න ඕනේ SPC එකේ, MSD එකේ, NMR එකේ ඉන්න ඉහළ නිලධාරීන්ට විරුද්ධව විශාල චෝදනා ගණනාවක් තියෙනවා. මොන ඇමතිවරු මාරුණත් ඉන්න එකම නිලධාරී. ඒ නිසා ගරු අමාත්‍යතුමනි මේ ආයතනවල ඉන්න නිලධාරීන්ට විරුද්ධව විශාල චෝදනා තියෙනවා. ඒ නිසා මේවා අඩු ගානේ මාස 6න් 6ටවත් වෙනස් කරන්න. මොකක් හරි ක්‍රමවේදයක් හදන්න. දැන් අපි මේ එක එක බාල බෙහෙත් අරවගෙන ආවා මේවා ගෙනාවා කියලා කිව්වා. දැන් මේ බහල බෙහෙත් ගේන්න කවුද නිර්දේශ කරන්නේ? කෙලිරමු කෙල්ලමතුමන්. එහෙම නැත්නම් ජනාධිපතිතුමන්. එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලය. නෑ. ඒක නිර්දේශ කරන්නේ විශේෂඥ වෛද්‍යවරු ටික. විශේෂඥ වෛද්‍යවරු තමයි බෙහෙත එපා කියන්නේ, හොදයි කියන්නේ. මැක් එකේ ඉන්නේ කවුද? මේ ටෙන්ඩර් කමිටිස් වල ඉන්නේ කවුද? මේ සියල්ල ඉන්නේ විශේෂඥ වෛද්‍යවරු. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුව වෙනුම් අහන්නේ. ඉතින් ඒ නිසා කරු අමාත්‍යතුමනි මේ ක්‍රමවේද පිළිබඳ බලන්න. ඊළඟ කරු අමාත්‍යතුමනි ඔබේ අමාත්‍යංශයේ අපි ගත්තොතින් බෙහෙත් ගේනවා, ඉස්පිරිතාල හදනවා. දැන් අපේ පැත්තේ බැලුවොත් එම රෝහල් නෙමෙයි තියෙන රෝහල් ගම්මාන. මහනුවර රෝහලේ අක්කර 60යි. ඒක රෝහලක් නෙමෙයි රෝහල් ගම්මානය. කුරුණෑගල අක්කර 25යි. රෝහල් ගම්මාන. හැබැයි කරු අමාත්‍යතුමා රෝග නිවාරණය පිළිබඳව රෝග නිවාරණය පැත්තට සෞඛ්‍ය අමාත්‍යංශය මොකද්ද කරන්න වැඩපිළිවෙල? අපි ගත්තොත් 1990 පිළිකා රෝගයට දිනකට ගොදුරු වෙච්ච රෝගීන් සංඛ්‍යාව 30යි. අද අමතුම 192යි. අද 182යි. දිනකට පිළිකා රෝගීන් 30යි. 1990 අඳුරගත්තේ අද 182ක් වෙලා තියෙනවා. දියවැඩියාව 1991 ජනගහණයෙන් 1.5%කට තමයි දියවැඩියාව තිබ්බේ. ඒක මහාචාර්ය කටලන්ද මහත්මගේ වාර්තාවේ තියෙනවා. මේක 2025 වෙනකොට එතුමා කිව්වේ 3.5% ලංකාවේ වැඩිම වෙයි කියලා. හැබැයි අද කොළඹ විතරක් දියවැඩියාවෙන් පෙළෙනවා. හැබැයි 30%. දැන් මේවට මොකද සෞඛ්‍ය අමාත්‍යංශය කරන්නේ? මේවට අධ්‍යක්ෂ ජෙනරාල් තුමනි, තමුනාංශයේ අපේ ලේකම් තුමනි, රෝග නිවාරණය සම්බන්ධයෙන් තමුනාංශලගේ අමාත්‍යංශයකින් එන වැඩපිළිවෙල මොකද්ද? බෙහෙත් ගේන්න ඕනේ, ලෙඩුන්ට බෙහෙත් දෙන්න ඕනේ, ඉස්පිරිතාල හදන්න ඕනේ. හැබැයි රෝග නිවාරණය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩපිළිවෙල මොකද්ද කියන එක අපි ඔබතුමාලගෙන් අහනවා. ඒ විතරයි නිසා ගරු අමාත්‍යතුමනි මේක ගොඩ ගන්න නම් අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු ඇමතුමත් එක්කව වෙලා මේක තිබුණ ප්‍රධානම ප්‍රශ්න ගරු ඇමතුමා යෝජනා කරා. අතිගරු ජනාධිපතිතුමාට ලැබ් එකක්, ඒකට බිලියන 3කට ආසන්න මුදලක් යනවා. අතිගරු ජනාධිපතිතුමා පොරොන්දු වුණා මේ වසරේ මේ ස්ලැබ් එක ආරම්භ කරන්න අවශ්‍ය සල්ලි ටික දෙනවයි කියලා. මම හිතන්නේ මේ විවාදේ අපි ලැබපු ලොකුම ජයග්‍රහණය. මේ විවාදේ ලැබපු ලොකුම ජයග්‍රහණය තමයි මේ බාල බෙහෙත් ගවට්ටන්න අවශ්‍ය පරිශනාගාරයක් ආරම්භ කරන්න ජනාධිපතිතුමා කිව්වා. ඒ වගේම ඩිජිටලයිසේෂන් එක. මේ දත්ත කබඩාව පිළිබඳ. අතිගරු ජනාධිපතිතුමාම කිව්වා මේක වහාම නැවත වහාම ක්‍රියාත්මක කරන්නයි කියලා. ඉතින් නිසා මේ ඔක්කොම නැවතිලා තිබුණ දේවල් නැවත යථාවත් කරන්න. එනිසා මම කියන්නේ මේ විශ්වාස භංගය අපි දෙගොල්ල එක එක්කෙනාට බැනගන්නේ නැතුව මේක හදන ක්‍රමවේදයකට අපි යමු. අපි යෝජනා කරපු අපේ මිත්‍ර තරුණ මන්ත්‍රීතුමා ඉන්නවා. මන්ත්‍රීතුමා අපි මේ සෙට් එක හදන්න මැදිහත් වෙමු. මේක කෙහෙලිය රමුක්කැල්ල ඇමතුමා ඉවත් කරයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඊළඟට ඉන්න ඇමතුමා ඉඳදිත් ඒ කට්ටිය ඕකමයි කරන්නේ. ඒ නිසා අපිට මේක සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකකට යන්න වෙනවා. මේක සම්පූර්ණ වෙනස් කරන්න යන්න වෙනවා. හැබැයි සිස්ටම් චේන්ජ් එකකට යන්න ගිහලා තමයි ගෝඨාභය මහත්තයාත් ගෙදර යන්න උනේ. ඒ නිසා සිස්ටම් චේන්ජ් කරන්න ගිහලා කොහොමද දන්නේ නැහැ. ඒ නිසා මේක අනිවාර්යෙන් හෙල්ත් සෙක්ටර් එක ඇතුලේ මේ පරිවර්තනය කරේ නැත්නම් අපිට හැමදාම පාර්ලිමේන්තුවේ මේක ගැන කතා කරන්න වෙනවා. ඒ නිසා අපි රජයට යෝජනා කරනවා මේ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන්න කියලා, ඒ සඳහා මාර්ග සිතියමක් හදන්න කියලා. ඒ වගේම ඒකට අවශ්‍ය මහජන විමසීම් ලබා ගැනීම සඳහා කොමිසමක් පත් කරන්න කියලා. නැත්නම් අපි හැමදාම පාර්ලිමේන්තුවේ රාජ්‍ය ඇමතුමාට විරුද්ධ වෙනවා, කේලිය ඇමතුමාට විරුද්ධ වෙනවා, නිමල් ඇමතුමාට විරුද්ධ වෙනවා. ඇමතිවරුන්ට විරුද්ධව මේක ගිනාවක් කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ සිස්ටම් එක වෙනස් කරන්නේ නැතුව දැන් ඔබතුමාලා හිතන්න ලංකාවට ගෙන කිසිම බෙහෙතක් ටෙස්ට් කරන්න ලැබ් එකක් අපි ළඟ නැත්නම්, අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිදත්ත ගබඩාවක් නැත්නම් අපිට අවශ්‍ය බෙහෙත් ටික ගෙන්න ගන්න මේ වැඩපිළිවෙලක් නැත්නම් අපි කොහොමද කරන්නේ ගරු අමාත්‍යතුමනි? දැන් මේ බෙහෙත් නැහැ කියනකොට ගරු අමාත්‍යතුමා, මම අපේ ගමේ ෆාමසි එක අයිතිකාරයෙකුට කතා කරා. මම කතා කරලා ඇහුවා ඔයාගේ ෆාමසියේ බෙහෙත් තියෙනවා. මම ඇහුවා කොහොමද මේ ෆාමසිය දුවන්නේ? මේ මිත්‍රයා මට කියනවා ඇමතුමා මම ෆාමසිය දාපු ගමන් මම කරපු එක තමයි ඉස්සෙල්ලම අපේ ප්‍රදේශයේ මිනිස්සුන්ට අවශ්‍ය බෙහෙත් මොනවද කියලා මම ඇහුවා. ඊළඟට අපේ ගමේ ඉන්න දොස්තර මහත්තුරු ටිකට ගිහලා ඉස්පිරිතාලේ ඇහුවලු වැඩියෙන්ම ලියන බෙහෙත් ටික මොනවද කියලා. ඒ බෙහෙත් ටික ඔක්කොම යා ෆාමසියට ගෙනාවල. ගමේ මිනිස්සුන්ට අවශ්‍ය බෙහෙත් ටික ඔක්කොම යා ෆාමසියට ගෙනාවල. මම කවදද බෙහෙත් අඩු වුණොත් නැහැ. මගේ කම්පියුටර් එකේ තියෙනවා බෙහෙත් ටික. මගේ තියෙනවා ස්ටොක්ස් ටික. මගේ ෆාමසිය කවදාවත් බෙහෙතක් නැති වෙන්නේ නැහැ. ගරු ඇමතුමා ගමේ ෆාමසියකට පුළුවන් නම් හරියට කරන්න. රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මේක කරගන්න බැරිද? ගමේ ෆාමසිය කරන කෙනා හරියට කරනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේක කරන්න බැරිද? මේක ගරු අමාත්‍යතුමනි, මේක මහ ලොකු දෙයක් කරන්න දෑ. අපේ රටේ තියෙන රෝහල් පද්ධතිය 1000යි. නැත්නම් 1050කට ආසන්න ප්‍රමාණයක්. මේකෙන් 500ක් ග්‍රාමීය රෝහල්. ප්‍රධාන රෝහල් තියෙන 250යි. මේ රෝහල් 250. මේකේ තියෙනවා ජාතික මට්ටමේ රෝහල්, පළාත් මට්ටමේ රෝහල්, දිස්ත්‍රික් මට්ටමේ රෝහල්, මූලික රෝහල්, ග්‍රාමීය රෝහල්, ප්‍රාදේශීය රෝහල්. මේක ගත්තොත් ගරු ඇමතුමනි ප්‍රධානම රෝහල් තියෙන 250යි. මේ 250ට බෙහෙත් ටික අපිට දී ගන්න බැරිද? මේක රජ අපි එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන්නේ නැතුව මේ සිස්ටම් එක මේ වෙනස හදන්න. දැන් මේකේ දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්න එපා. අපි මේ පාර්ලිමේන්තුව ඉන්නේ නීති සම්පාදනය කරන්න. ඒ නිසා අපි ඔක්කොම එකට එක්කහුව වෙලා මේ රටේ සෞඛ්‍ය අධ්‍යාපනය කියන්නේ සුවිශේෂී දේවල්. ඒ නිසා මේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ නගා සිටවන්න අපි සියලු දෙනාම එක්කහුවල එකට කටයුතු කරමු කියන එක අපි ඔබතුමාලට කියනවා. ඔබතුමාලා කිව්වා බාල ඖෂධ ගෙන්නනවා. ඔබතුමාලා කිව්වා ටෙන්ඩර් අධික මිල. දැන් තමුන්නාසලා ඩොප්පු කරන්න පුළුවන් නම් කේලිය රබුක්කැල්ල ඇමතිතුමා මැදිහත් වෙලා බාල ඖෂධ ගෙන්නලා තියෙනවා. මෙන්න ටෙන්ඩර් එක, මෙන්න ඩොකියුමන්ට් එක, මෙන්න ඇමතිතුමාගේ නියෝගය, මෙන්න ඇමතිතුමා දුන්න ආකාරය, මෙන්න ටෙන්ඩර් පටිපාටියට වැහැරෝ කියලා ඇමතිවරයා දීලා තියෙනවා. මෙන්න අධික මිලට ඇමතිවරයා අරන් තියෙනවා. කේලිය රබුක්කැල්ල ඇමතිතුමාට ඕන විදිහට අධික මිලට අරන් තියෙනවා. එහෙම තමුන්නාසලා ඩොප්පු කරන්න පුළුවන් නම් ඔබතුමාලා විශ්වාසභංගෙ ගෙන්න එපා. අපිට දෙන්න, අපි අස්සම් කරලා දාන්න. ඔබතුමාලා දාන්න ඕනේ නැහැ විශ්වාසභංගෙ. තමුන්නාසලා ඩොප්පු කරන්න තියෙනවා නම් අපිට කියන්න. අපි එතුමාට විරුද්ධව විශ්වාසභංගෙ ගෙන්න. තමුන්නාසලා අද සෞඛ්‍ය ගැන විශ්වාසභංගයක් ගෙනෙලා මොනවද කතා කරේ? තෙල් ගැන කතා කරා, ගෑස් ගැන කතා කරා, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන කතා කරා, හරි පිල්ලයන් ගැන කතා කරා. මොකද්ද ඔබතුමාලා මේ කතා කරන්නේ? රාජිත සේනාරත්නමතුමා නම් බෙහෙත් ගැන කතා කරා. මොකද ඉතින් එතුමා මේ දවස්වල ඇඳුම් මහගෙන තාත්තයි පුතයි දෙන්නම ඉන්නේ ඇඳුම් මහගෙන. ඒ නිසා එතුමා ඒ ගැන කතා කරාට කමක් නැහැ. එතුමාට ඒ ගැන මේකත් තීරණ නිසා. දැන් ඔබතුමා උඩත් අපේ යෝජනා ඉදිරිපත් කරමු මන්ත්‍රීතුමාගේ කතාව මම අහගෙන හිටියා. ඔබතුමා රෝහල් වල උපකරණ අඩුපාඩුකම් එහෙම ගැන කිව්වා. හැබැයි මේ ටෙන්ඩර් වලින් වෙලා තියෙන අහුවල් ටෙන්ඩරේ මෙහෙම ගිහිල්ලා බාල බෙහෙත ගෙනල්ලා අපි දැන් අපි බැලුවා මේ බහත. දැන් අපිට මේ ඇන්ටිබයොටික්ස් වලින් මිය ගියපු සංඛ්‍යාව පිළිබඳ මේ මිය ගිහිල්ලා තියෙන ගාන බැලුවාම ඇන්ටිබයොටික්ස් පාවිච්චි කළා මිය ගිහිල්ලා තියෙනවා. දැන් අපි ළඟ තියෙනවා මේ රිසර්ච් පේපර්ස් කරපුවා මේ ඇන්ටිබයොටික්ස් පාවිච්චි කළ ලෝකේ 40% මේ අපේ රටේ පමණක් නෙවෙයි දැන් මේ සාමාන්‍ය මේ බෙහෙත් වලින් මිය යන අයගේ සංඛ්‍යාලේඛන ගත්තොත් අපේ ලංකාවේ ගත්තම 2017 93ක් 18 85ක් 19 96ක් 22 77ක් දැන් 23 මේ වෙනකොට තාම 43 දෙනෙක් විවිධ මේ මේ රෝග මේ 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 බෙහෙත් වැස්ස වෙලා ප්‍රශ්න ඇති වෙලා තියෙනවා මේ වගේ අය. ඉතින් ඒ නිසා මේක සාමාන්‍ය හරි කියන දෙයක් නෙවෙයි මේක සාමාන්‍ය ලෝක හැම රටකම සිද්ධ වෙනවා. මේ පිළිබඳව ඇන්ටිබයොටික්ස් වලින් එහෙම වෙලා තියෙනවා. ඉතින් හැබැයි මම කියන්නේ ඒක නෙවෙයි ප්‍රශ්නේ. අපි කියන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් ඔබතුමාලා කියන්නේ අපි මේක තේරුම් ගන්න ඕනේ වර්තමානයේ ඇමතිතුමා මොන දෙන තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මුදල් ප්‍රශ්නේ. එතුමා අමාත්‍ය ධූරේ ගන්නකොටම තමයි කොවිඩ් වසංගත එන්නේ. එතුමා මාමාත්‍ය ධූරේ ගන්නකොටම තමයි ඩොලර් ප්‍රශ්නේ එන්නේ. දැන් එතකොට එතුමාට බෙහෙත් ටික ගන්න සල්ලි නැහැ. එතකොට එතුමාට බෙහෙත් ටික ගන්න සල්ලි දෙන්නේ නැහැ. එතුමාට ලංකා බැංකුව LC එක අරින්න 101 105ක් සල්ලි ඉල්ලනවා. ඉතින් එතකොට ඒ අස්සේ අතම් පුද්ගලයෝ හදිසි මිලදී ගැනීම දාලා විවිධ සිදුවීම් දේවල් කරනවා. මේ සියල්ල පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ගරු අමාත්‍යතුමනි අපි කියන්නේ මේක කවදාවත් ඔබතුමා මේ අපි විපක්ෂ නායකතුමාට විපක්ෂයටත් කියන්නේ අපි මේක සෞඛ්‍ය ඇමතිවරයා එල්ල කරගෙන අපි මේ චෝදනා වෙල්ල කරාට වැඩක් නැහැ. මේක අනිවාර්යෙන් සිස්ටම් චේන්ජ් එකකට යන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිද්ධ විය යුතුයි. මේක හැම ඇමතිවරයෙක්ම කියනවා කරන්නේ නැහැ. හැම රජයක්ම කියනවා කරන්නේ නැහැ. අඩු ගානේ මේ රජය අතිගරු ජනාධිපතිතුමාට අපි කණ්ඩායම් රැස්වීමේ මේක ගැන කතා කරනවා කොහොම අපි කිව්වා මෙන්න මේ ටික කෙරෙන්න ඕනේ අපේ එතුමාට කියපු ගමන් එතුමා ගරු ඇමතිතුමත් එක්ක ඉල්ලීමක් කරා ඒකට එකඟතාවය පළ කරා ලොකුම දේ තමයි දැන් මේ විශ්වාස භංගයේ හින්දා මේක නිසා අද ලැබ් එක දාන්න ජනාධිපතිතුමා තීන්දුව කරා එතුමා පිළිගත්ත මේ ප්‍රශ්නය බාල බෙහෙත් වර්ග ගේන්න මේ ලැබ් එක දැම්මම මේ පරීක්ෂණාගාර ආරම්භ කරලා මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ ඊළඟට රෝහල් වල මේ අඩුපාඩුව මොනවද අවශ්‍ය බෙහෙත් හරියට ගන්න අපි ගාව සිස්ටම් එකක් නැහැ ඩේටාබේස් එකක් නැහැ මේවා ඔක්කොම අයින් කරලා ඉවත් කරලා ඉතින් ඒ නිසා මේ සියලු කටයුතු කරන්න ජනාධිපතිතුමා අවශ්‍ය උපදෙස් කරුවා අමාත්‍යතුමාට දුන්නා බෞගේ කාලේ මුදල් ගෙවලා තිබ්බේ නැහැ ඒ නිසා විශාල ප්‍රශ්න ඇති වුණා ඒකට අවශ්‍ය සියලු මුදල් ටික කඩිනමින් ලබා දෙන්න උපදෙස් දුන්නා මම හිතන්නේ මේ විශ්වාස භංගයේ හින්දම ඉතාම තීරණාත්මක අවස්ථාවක් තීරණ ගානක් අපිට ගන්න හැකියාව ලැබුණා ඒ නිසා මම මීට වැඩිය මගේ කාලය ගන්නෙ නැහැ ඒ නිසා අපි විපක්ෂයේ මන්ත්‍රීතුමාලගේ දැන් විපක්ෂයේ කතා කරපු අපේ උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු කතා කරා මේ දවස් ගාණක් අරගෙන මේ කතා කරන්නේ වෙනත් මාතෘකා රටව බලන් ඉන්න මේ සෞඛ්‍ය ශේෂ්ඨයේ තියෙන ප්‍රශ්න මොනවද කියලා ඉතින් ඒ නිසා මේක කරන්න බැරි දෙයක් නෙවෙයි අපේ රටේ ප්‍රධානම රෝහල් 250යි තියෙන ලංකාවේම ගත්තම රෝහල් පද්ධතිය 1000යි මේ රෝහල් පද්ධතිය මේ 1000ට අවශ්‍ය උපකරණ ටික බෙහෙත් ටික කරුවා මාත්‍යතුමනි ආණ්ඩුවක් හැටියට අමාත්‍යංශයට අපිට දෙන්න බැරි නම් ආණ්ඩුවෙන් අපිට වැඩකුත් නැහැ මේ අමාත්‍යංශයේ වැඩකුත් නැහැ ඒ නිසා ඒ සඳහා ඔබතුමාගේ කාලේ මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල හදන්න මේ සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය පත් කරලා මහජන අදහස් විමසන්න වැඩපිළිලක් හදලා මේ සඳහා ඉතාම කඩිනමින් මේ අවුරුද්ද වෙනකොට මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු විමල් වීරවන් සමත් ඔබතුමාට මිනිත්තු 13ක කාලයක්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය කේලි රඹුකැල්ල ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මෙම විශ්වාස භංගයට අපගේ සහයෝගය ලබා දෙනවා කියන කරුණ මා මුලින්ම අවධාරණය කරන්න කැමැති. මේ විවාදෙ දිහා මම අහගෙන හිටියා මට කලින් කතා කරපු මහින්දානන්ද මැතිතුමත් කිව්වා විවිධ මාතෘකා කතා කරාට නිශ්චිතව ටෙන්ඩර් ගනු දුන හදිසි මිලදී ගැනීම වල කවුද සමාගම් ආදි වශයෙන් වූ කරුණු අනාවරණය වුණේ නැහැ කියලා. මාත් 100%ක් නොවුණත් සැලකිතු වශයෙන් මේ විවාදයට අහුන්කන් දුන්නා. මමත් නිරීක්ෂණය කරපු එක කරුණක් තමයි හදිසි මිල මොකද මේකට ලොකු චෝදනාවක් හදිසි මිලදී ගැනීම වලින් සුදුසු නොවන ප්‍රමිතියෙන් බාල බෙහෙත් වංචනික විදියට සෞඛ්‍ය සේවයට ඇවිල්ලා කියලා. මම හොයලා බැලුවා ඇයි මේ නිශ්චිත කාරණය ගැන මෙතන එච්චර කතා නොවෙන්නේ කියලා. හදිසි මිලදී ගැනීම වලින් වාසි අයුතු වාසි ලබා ගන්න අය ඔය පැත්තේ ඉන්නව අන්න අර කුටියෙත් ඉන්නව ඔක්කොම නෙවෙයි සමහර අය. හදිසි මිලදී ගැනීම වලට බෙහෙත් සපයන ඖෂධ සමාගම් වල නෑද අය ඉන්නව මේ පැත්තේ. ඕක තමයි ඇත්ත කතාව. නෑදෑයින් ඉඳ සමාගමේ නම කියන්න බෑ සමාගමේ අයිතිකාරයාගේ නැන්ද කවුද කියන්න බෑ බැන්ද කවුද කියන්න බෑ ඒ හිඳ එක වහගෙන යනවා ඒක වහගෙන channel 4 ගෙන එක එකව කතා කරනවා මේ ඔක්කොම තක්කඩිකම ඉතින් මම කියන්නේ මේ තක්කඩිකම තියාගෙන මේ ප්‍රශ්න මෙතන මේ පාර්ලිමේන්තුවේ දවස් කීයක්ද අපි දැන් මේ විවාද කරන්නේ අන්තිමට මේකේ ප්‍රතිඵලය මොකක්ද හරි අපි දැන් මේකේ ඡන්ද විමසලා කේලිය රඹු කළා යව්වයි කියමුකෝ හදිසි මිලදී ගැනීම වලින් වංචා කළා කියලා. ඊට පස්සේ එන්නේ කවුද? කෙහෙලිය රමු කළ දෙක. ඒවිත් ආයෙන්නේ කෙහෙලිය රමු කළ තුන. ඉතින් එහෙම එහෙම වෙන්නේ උණයි කියලා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය තියෙන මහා කඩාවැටීම ඉවර වෙයිද? අපේ අහිංසක රෝගීන්ට සාධාරණ ඉෂ්ට වෙයිද? ඒ නිසා කරු නියෝජ්‍ය කතා නායකතුමනි, අපි මේකේ වටේ වනල වැඩක් නෑ. මේකේ මහා පින්තූර දකින්න ඕන. මේ චෝදනාව හදිසි මිලදී ගැනීම වලින් ගසා කනවයි කියන චෝදනාව මේ සෞඛ්‍ය අමාත්‍යාංශ හිටු බොහෝ ඇමතිවරුන්ට අදාළ වෙල්ල වෙච්ච චෝදනාවක්. විපක්ෂයේ අපි හැමදාම මේ චෝදනාව කරනවා. ආණ්ඩුවේ කට්ටිය ඇවිල්ලා මේ චෝදනාව බොරුයි කියලා ඡන්ද විමසීමෙන් දිනලා සතුටින් පිට යනවා. මේක තමයි පුනරූපණය වෙමින් නැවත නැවතත් වෙමින් උනේ. අර රෝහලේ අසරණ වාට්ටුවේ ඉන්න රෝගියාට හෝ මේ රටේ සෞඛ්‍ය සේවයේ කැපවීමෙන් වැඩ කරන මිනිසුන්ටවත් ඒකෙන් ඇතිවෙච්ච මහා සුභතියක් නැහැ. දැන් මෙතුමා කෝ ලැබ් එකක් දාන්න මුදල් වෙන් කරනවායි කියලා. ඉතින් ඔය ලැබ් එක හිටපුවම කැඩෙනවා. ඔය හදිසි මිරිදී ගැනීම යන කිට්ටු කාලෙක ඔය ලැබ් එකේ කොටසක් එකපාරට කැඩෙනවා. අර පායන කාලේ කිට්ටු වෙලා නොරොච්චෝනේ කැඩෙන්නේ. ඒ වගේ ඕකෙත් කැඩෙනවද? සමහර ස්පිරිතාලවල නැද්ද? සමහර රෝගීන් පරීක්ෂා කරන යන්ත්‍ර ස්පිරිතාලේ ඉස්සරහ ඔබතුමා කෝ ස්පිරිතාලේ ඉස්සරහ තියෙන මේ මොකද්ද මේ මේ මල්ශාලා කියලා නෑ. ස්පිරිතාලේ ඉස්සරහ තියෙන පෞද්ගලික පරීක්ෂණ ආයතන. ඒ පෞද්ගලික පරීක්ෂණ ආයතනයේ යන්ත්‍රෙත් තියෙන ස්පිරිතාලේ. ස්පිරිතාලේක කැඩෙනවා අරකට වැඩ යනවා. ඒ නිසා ඔය ලැබ් හැදුවයි කියලා විතරක් මේක හරියන්නේ නෑ. මේක සමස්ත පින්තූර දැකලා මේකේ මහා වෙනසකට ගමන් කරොත් ඇරෙන්න අපි ඔය කියන වෙනත් අවශේෂ විසඳුම් වලින් මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ කඩාවැටීම වළක්වන්න බෑ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ විවාදය පාවිච්චි කරන්න ඕන, මේ වටිනා කාලය යොදා ගන්න ඕන. මේ රටේ සෞඛ්‍ය පද්ධතියත් මේ ලෝකයේ සෞඛ්‍ය පද්ධතිය ඇතුළේ අපිට වෙලා තියෙන දේ තේරුම් ගන්න. දැන් මට කලින් කතා කරපු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමා කෝ පිළිකා රෝහලින් රෝගීන් පහුගිය වසරවලට වඩා විශාල වශයෙන් වැඩි වෙලා කියලා. පිළිකා රෝහලට වාර්තා වෙන ප්‍රමාණයට වඩා දැනටත් පිළිකා තියාගෙන නොදැන ඉන්න පිරිසකුත් ඇති. දැන් මේක විතරක් සලකා බැලුවොත් ඒ තරමට පිළිකා රෝගීන් බහුල වෙන්නේ ඇයි? දැන් මේ ආර්ථික අර්බුදය විසින් තවත් මේක උස්සන්න කරනවා. මිනිසුන්ගේ පෝෂණ තත්ත්වය අඩු වෙනවා. මිල අධික නිසා ප්‍රමිතියෙන් හොඳ ආහාර හෝ වෙනත් දේවල් පරිභෝජනය කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. ප්‍රමිතියෙන් තොර දේවල් පාවිච්චි කරන්න වෙන හැකියාව වැඩි වෙනවා. ප්‍රමිතියෙන් තොරවත් පාවිච්චි කරගන්න බැරුව ලත වෙන මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ මොනවා වුණත් එහෙම තියෙද්දි මහ බැංකුව අධිපතිතුමාට හොඳම ලෝකයේ 20න් එක්කෙනෙක් බවට පත් වෙනවා. මීට කලින් රවි කරුණානායක මුදල් ඇමතිතුමාටත් ඔය ආයතනයෙන් දුන්නා ලෝකේ හොඳම මුදල් ඇමති කියලා වෙනම සම්මානයක්. එතුමා තමයි විදේශ විනිමය පනත ලිබරලයිස් කරේ. මේ රටේ අපනයන කාර්යෝ මේ රටේ නිෂ්පාදන පිටරට යවලා හොයන සල්ලි ටික මාස 3න් ගෙනේම අනිවාර්ය වෙලා තිබ්බ කලින් පනතෙන්. ඒක අනිවාර්ය නොකර ඒක නොකරොත් අපරාධ දඬුවමක් වෙන එක අයින් කළා ඒ පනතෙන්. ඒක කිරීමේ යහපත වෙනුවෙන් උන්නෑම හොඳම ලෝකේ මුදල් ඇමති කළා. මේ මහ බැංකුවේ අධිපතිතුමාලා ඇවිල්ලා හදිසියේ බඩබුරුල්ලලා වැසිකිළියට යනවා වගේ ඊටම තදියමින් රට බංකොලොත් ණයකවන්න විදියක් නැහැ කියලා ප්‍රකාශයට පත් කළා. ජනාධිපතිත් එක්ක විතරක් කතා කරලා ඒ ප්‍රකාශයට පත් කරපු හින්දා IMF එක දැන් මේ රට බෙල්ල මුලින් අල්ලගෙන ඉන්නවා ආර්ථිකේ. ඒ නිසා අද 52ක් ගෙනල්ලා තියෙනවා ජනාධිපතිතුමා. මේක මට මේ සතියෙම කරගන්න ඕන, නැත්නම් මට මගේ බඩබුරුල් වෙනවා කල් දැම්මොත් කියලා, නැත්නම් IMF එකගේ බෙල්ල කනවා කියලා. මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් උල්ලංඝනය කළ ගේනවා. ඉතින් එතන ඒ වගේ තත්ත්වයකට දැන් පකිස්තානයට කොච්චර IMF කිව්වා බංගලොත්තුයන් කියලා ප්‍රකාශපත් කරපන් කියලා කිව්වේ නැහැ. ඒ මිනිස්සු විකල්ප උත්තර හොයාගත්තා. ඉතින් IMF එකේ කුක් එක්ක ඇවිල්ලා මහ බැංකුව අධිපති වුණාම ඒ කුක්ක ලෝකේ හොඳම 20න් එක්කෙනෙක් වෙනවා. තව ටිකක් දවස් යනකොට ලෝකේ පළවෙනියා වෙයි. ඒ අතුරු කතාවක්. ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආර්ථිකයේ මේ අර්බුදයේ උස්සන්න වෙන්න අපේ සමාජයේ මේ සෞඛ්‍ය ගැටලු ඉතා තීව්‍ර වෙන එක වළක්වන්න බෑ. දැන් බලන්න අපි කන්නේ මොනවද? වෙළඳ පොළට ගියාම කරවල තියෙනවා මැස්සෝ වහන්නේ නැහැ. සීනි තියෙනවා කූඹි වහන්නේ නැහැ. හාල් තියෙනවා ගුල්ලෝ ගහන්නේ නැහැ. ඔය විශාල හාල් මෝල් හිමියෝ හාල් ටික පටවන වර කන්ටේනර් එක වගේ තියෙන ලොරියේ පසුපෙල කොටසට ඔක්කොම පටවල ගහනවා වෙනම ගෑස් එකක් ගහලා වහනවා දොරවල් ඊට පස්සේ අපේ ගෙවල් වල උන්දලත් කියන මේ හාල හරි ෂෝක් ගුල්ලු ගහන්නේ නැහැ කියලා ගුල්ලු ගහන හාල තමයි හොඳ අපි ගුල්ල නොගහන හාල හොයන ජාතියක් බවට පත් වෙලා තියෙනවා මැස්ස වහන කරවල තමයි හොඳ අපි මැස්ස නොවහන කරවල හොයන ජාතියක් බවට පත් වෙලා තියෙනවා සීනි වහන කූමි වහන සීනි තමයි හොඳ අපි කූමි වහන්නේ නැති සීනි කන ජාතියක් බවට පත් වෙලා තියෙනවා හැම ආහාරයක්ම අද විවිධ වසවිස වලින් පිරිච්ච ආහාර පරිභෝජනය කරන ප්‍රමිතියෙන් තොර ආහාර පරිභෝජනය කරන ජාතියක් බවට මුළු මහත් ජාතිය පත් කරලා තියෙනවා ප්‍රමිති කාර්යාංශ කියලා එකක් තියෙනවා ඒකෙත් ඉන්නවා නියම සුදු කරපටි බඩවල් ටිකක් ඒ උන්දලා සියලු සමාගම් වලින් පගා කාලා ඒ සමාගම් වලට ඕන විදියට ප්‍රමිතිය හදනවා මහජනයාගේ සෞඛ්‍ය ඉහළ නම්වන්න ඕන විදියට ප්‍රමිතිය හදනවා නෙවෙයි නෙස්ලේ කාර්යයට ඕන නම් නෙස්ලේ කාර්යයට ඕන විදියට ප්‍රමිතිය හදනවා යුනිලීවර් කාර්යයට ඕන නම් යුනිලීවර් කාර්යයට ඕන විදියට බද මේ සබන් කැටේ ප්‍රමිතිය හදනවා මම ඊට කලින් මේ සභාවේ කිව්වා මේ ලයිෆ් බෝයි කැටේට කරපු වැඩේ ඊට පස්සේ යුනිලීවර් කාර්යය මාව හොයාගෙන හම්බෙන්නත් තාම කට්ටියක් එක මාත් වෙනම එක්ස්පර්ට්ලා ටිකක් තියාගෙන කතා කරා අපේ තරකවලට උත්තර දෙන්න බැරි වුණා මේ ප්‍රමිතිය මම තව උදාහරණයක් කියන්නම් අපේ මිනිස්සු පරිභෝජනය කරන්න පුරුදු වෙලා තියෙන නෙස්ටබෝල් කියන එක අපේ මේ මොරටු කැම්පස් එකේ දරුවෝ යනවා වැඩිදුර අධ්‍යාපනයට නෝවේ රටේ ඉගෙන ගන්න. ඒගොල්ලෝ අර පොඩි කාලේ ඉඳන් අරග බොන්න පුරුදු වෙලා නෙස්ටබෝල් එක නැතුණාම නිකන් හාමතේ වගේ. ඒ නිසා ලාංකිකයන්ට අවශ්‍ය කෑම ද්‍රව්‍ය ලාංකික කෑම ද්‍රව්‍ය කියන කඩයක් තියෙනවා ඔය ඒ රටේ එක නුවරක. එයා මේ නෙස්ටමෝල් වලට තියෙන ඉල්ලුම නිසා නෙස්ටමෝල් ගිලිච්ච හැට. එහෙ ප්‍රමිති අංශ සෞඛ්‍ය අංශ වලින් ආව වැටලීමක් කරා බැලුවා මේව අරන් ගියා ලැබ් එකට දාලා පරීක්ෂා කරා ප්‍රමිතියෙන් තොරයි. කැරලි බහුලයි. සෞඛ්‍යයට අහිතකරයි. නැවත ගේන්න බෑ කියලා නියෝගක වැඩෙව්වා. මේ මෙහෙ ප්‍රමිති කට්ටිය හොඳට බලලා අපිට පොවන නෙස්ටමෝල් ජවය බලය මොකද්ද මඟුල වඩවන්න. වඩවන ශක්තිය නෙමෙයි. ලෙඩ්ඩු බෝ කර කර ස්පිරිතාල වලට පටවනවා. කොහොමද සාක්ෂිය? වරද සාක්ෂිය වහලා තියන්නේ ගාබු ටයියකේ ගැටේ තද වෙන්න හයි කරලා. ඒක විසඳගන්නේ නැතුව ලැබ්බදුවට වැඩක් නැහැ. ඔවා කඩනවා. ඒකයි මෙතන තියෙන ඉරණම් කතාව. ඒ නිසා අද හෘද සාක්ෂියක් නැති තමන්ගේ වගකීම පිළිබඳ හෘද සාක්ෂිමේ බැඳීමක් නැති සංස්කෘතියක් ඇතුලේ වෛද්‍ය අර මාෆියා මේ මාෆියා ඖෂධ මාෆියා ඒවට අහු වෙන මාෆියා ඒවයේ ගොදුරු වෙන මාෆියා ඔක්කොම පැටව ගහන එක අතුවිති දලුලාල වැඩෙන එක වළක්වන්න බෑ. ඒක එක්කෝනම් කෑල්ලක් අල්ලගෙන ඒකට විතරක් මොනා හරි ට්‍රීට්මන්ට් එකක් කරා කියලා මේ පිළිකාව මුළු දේහය පුරාම දලුලා වැඩෙන එක වළක්වන්න බෑ. ඒ නිසා පළල් ප්‍රතිසංස්කරණයක් පිළිබඳ සාකච්ඡාවකුයි අපි ගේන්න ඕනේ. දැන් මං අහගෙනයි එක්තරා කතාවක් වීඩියෝ පටයක බිල් ගේට්ස් ලෝකේ ඉන්න සුපිරිම ධනපතියෙක් උන්නෑ කියනවා එයා තමයි වැඩිම මුදල් පොම්පු කරන්නේ WHO එකට ලෝක සෞඛ්‍ය සංවිධානයට බිල් ගේට්ස් කියනවා එයාගේ නෝනත් එක එයාගේ තියෙනවා පදනමක් මමයි නෝනයි සාකච්ඡා කළා ලෝකේ සෞඛ්‍ය තව දියුණු කරන්න ඕනද කියලා අපි දෙන්න තීරණය කළා තව දියුණු කරන්න ඕනේ නැහැ තව දියුණු කරොත් තව ජනගහනය වැඩි වෙනවා තව ජනගහනය වැඩි වුණොත් ලෝකේ තව අර්බුද ඇති වෙනවා පාරිසරික ප්‍රශ්න ඇති වෙනවා ලෝකේ උෂ්ණත්වය වැඩි වෙනවා එතකොට ඒවට බැට ගන්න අපට සිද්ධ වෙනවා පළවෙනි ලෝකේ අපට සිද්ධ වෙනවා ඒ නිසා අපි තව දුරටත් සෞඛ්‍ය දියුණු නොකළ යුතුයි මේක තමයි උන්නහලගේ මතය WHO එකට වැඩිම සල්ලි පොම්ප කරන බිල් ග්ලේස්ලගේ මතය
මිනිත්තු දෙකක් කාලයක් තියෙන ගරු මන්ත
ඔච්චරද
මිනිත්තු දෙකක් තියෙනවා
බිල් ගේට්ස් කිව්වේ
මුලාසනෙන් කියන්නේ
දැන් බලන්න නියෝජකතා නායකතුමනි අපේ තමහර තරුණ දරුවෝ අවුරුදු 50ට අඩු අද හිතාගන්න බෑ මොන ලෙඩක් ආ ඉහෙන් බහින ලෙඩක් තිබිලා නෑ එක පාටම හાર્ට් ඇටැක් එකක් හරි මොකක් හරි හරයක් පුපුරන මැරෙනවා වෛද්‍යවරුන්ට කියන්න දෙන්නේ නැහැ මොකද්ද මේ හේතුව කියලා මරණ පරීක්ෂකයා කියනවා නහරේ පුපුරා ඇත හાર્ට් ඇටැක් ඇවිල්ලා ඇත හැබැයි එහෙම කිසිම පෙරනිමිති තිබ්බ දරුවෝ නෙවෙයි සමහරව අංශභාගය හැදෙන හොඳ කොල්ලෝ හැබැයි සමහර වෛද්‍යවරු අහනවා ඉන්ජෙක්ෂන් තුනම ගැහුවද වැක්සින් තුනම ගැහුවද කොහෙල බැලුවම ඔව් ඉතින් WH එක අපිව මරන් ගන්න ගත්තා. මරන් ඒගොල්ලෝ මරන් ගන්න හින්දා මෙහෙ පාලකයොත් අපිව මරන් ගන්න ගත්තා. ගහපල්ලා වැක්සින් නැත්තම් උඹලට රට යන්න දෙන්නේ නැහැ. නගරෙට එන්න දෙන්නේ නැහැ. ඔබතුමාටත් කොහෙද කිව්වා මං නීතිය පනවනවා කියලා. අපි ලනු කනවා. බලන්න පිටාන්න පාර්ලිමේන්තුවේ වැක්සින් ගැන කතා කරන දේවල්. මේ මානව සංගතියට එරෙහි වෙන ජෛව ප්‍රහාර. මේවට අපි අද නොදන්නා අහිංසක මිනිස්සු විදියට තොත්ත බබ්බු විදියට ගොදුරු වෙමින් ඉන්නවා. ඒකට වන්දි ගෙවනවා අපේ තරුණ දරුවෝ ඒකට ගොදුරු වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ එලියට් මාෆියාවේ මේ සෞඛ්‍ය ලෝක පරිමාණ මාෆියාවක් කියනවා. ඒ ලෝක පරිමාණ මාෆියාවේ කතාව හරියට කියවගෙන ඒකෙන් එලියට එන්න පුළුවන් දැක්මක් සහ චින්තනයක්. චින්තනයේ විද්‍යාව කියන්නේ මේ ආයතනගත දැනුමම නෙවෙයි. දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිව්වා ලබන මාසේ කියලා වහින්නේ. අපේ ගමේ ඉන්නවා 100 කෙනෙක්. මන් දන්න මිත්‍රයෙක්ගේ. ඒ 100 දැනට සතියකට කමාරයට කලින් කිව්වා පුතේ සව සතියකින් වහිනවා කියලා. ඒ අපේ යාළුව ඇහුවා කොහොමද 100 කියන්නේ කියලා. බලහන් අර වේහුඹා දැන් ගහ උඩට බැඳලා කිව්වා. වේයෝ දැන් ගහ උඩ හුබා බැඳලා. ඒ කියන්නේ සතියකට තුනද වහිනවා. බල්ලෝනේ මුලින්ම සුනාමියක් එනවා කිව්වේ මේ කාලගුණ විද්‍යාවකද? ඈ බල්ලෝ කිව්වේ අර වේයා ගහ උඩ හුබා බලන්නේ ඇයි? අපේ වයසක 100 දන්නවා සතියෙන් වහිනවා. ඒකයි මේ පොළවේ හිටපු වේයා ගහ උඩට නගින්නේ කියලා. ඒ නිසා දැනුම කියන්නේ මේ ආයතනගත දැනුමම නෙවෙයි. දැනුම තියෙනවා අපේ ඓතිහාසික දැනුමක්, අපේ සාමාන්‍ය අපේ ඓතිහාසික වෛද්‍ය දැනුමක්. මේ ලෝකේ පළවෙනි ඉස්පිරිතාලේ හොයාගත්තු රට මිහින්තලා රෝහල, මේ ලෝකේ පළවෙනි ශල්‍යකර්ම උපකරණ කට්ටල හොයාගත්තු රට. ඒ ශල්‍යකර්ම උපකරණ කට්ටලේ තිබුණා අදත් පාවිච්චි කරනවා ශරීරයේ අභ්‍යන්තරයේ ඡේදනය කරන්න කතුර. එක තලයක් කොටයි, එක තලයක් දිගයි. මේ ඒ රට අපේ රජවරු පොයේ දවසේදී රාජකීය ඇඳුම් කට්ටලේ ගලවලා ශල්‍යකර්ම වෛද්‍යවරයාගේ ඇඳුම් කට්ටලේ ඇඳගෙන අපේ සාමාන්‍ය මිනිහාගේ කවුද කුලේ මොකද්ද කියලා බලන්නේ නැතුව ශල්‍යකර්ම කරපු රජවරු බිහිවෙච්ච රට. ඒ නිසා මේ වූ රටකේ ඓතිහාසික දැනුම, ඒ ඓතිහාසික ආකල්ප, ඒ ඓතිහාසික චින්තනයත් එක්ක බද්ධ කරලා මිසක් මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය දිහා වෙනත් පැහැකින් බලලා කවදාකවත් මේ වැටලා තියෙන වලෙන් ගොඩ එන්න බෑ. කෙහෙලිය රඹුක් වැල්ලලා එකත් අයින් කරමු, දෙකත් අයින් කරයි, තුනත් අයින් කරයි, විශ්වාස භංග 60 හුටා මාරාගෙන ඉයි. ඒත් අපි අන්තිමට කැරගිලායි. මුලටම තමයි මේක වැටෙන්නේ. මේ බොරුවට අපිට අපි සම්මාදන් නොවි ඇත්ත ඇත්ත අරමුණකින් මේ පරිවර්තනය කිරීම සඳහා කැපවෙමු කියන කායාචනා කරමින් මා ඔබට ස්තුතිවන්ත වෙනවා. භූමි ස්තුති.
භූමි ස්තුති ඔබතුමාට. ගරු නාමල් රාජපක්ෂ මහත්මයා, ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් විවාද කරන අවස්ථාවේ වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශය ගත්තම ඉතිහාසය ඉඳලා අපි විශ්වාස කරපු කාරණා තමයි අපේ හොඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයක් අපේ රටේ තිබ්බා කියන කාරණේ. ඒ වගේම අපේ විමල් විරුවන්සගරු අමාත්‍යතුමාත් සඳහන් කර ඉතිහාසයේ ඒ දබපු අත්දැකීම්, ඒ පළපුරුද්ද, මේ කාරණා එක්ක ලෝකයේ හොඳම සෞඛ්‍ය ක්ෂේත්‍රයක් පවතින ක්‍රමවේදයක් පවතින රට බවට අපේ රට ඉතිහාසගත වෙලා තිබ්බා. හැබැයි අපි දැක්ක මෑත කාලේ හැම ආණ්ඩුවකම හිටපු අමාත්‍යවරයාට ඒ පිළිබඳව චෝදනා එල්ල වුණා. මේ අද විශ්වාස භංගේ සඳහන් කළ තියෙන කාරණා ගෙහෙලි රඹුක් වෙල අමාත්‍යතුමාට පමණක් එල්වෙච්ච ඒවා නෙවෙයි. ඔබතුමාලාගේ පැත්තේ ඉන්න රාජිත අමාත්‍යතුමාගෙන් පටන් ගත්තම එදා මෛත්‍රීපාලසේ සිංහ ජනාධිපතිතුමා අමාත්‍යවරයා විදිහට ඉන්න කාලේ, නිවන් සිරිපාල මැතිතුමා අමාත්‍යවරයා විදිහට ඉන්න කාලේ, ඉතින් දේශපාලනික වශයෙන් අපි මේ බොහෝ කාරණා කතා කරනවා පාර්ලිමේන්තුව තුළ. හැබැයි මේ සඳහා විසඳුම මොකද්ද? එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් යෝජනාවක් ගෙනාවා මේ රටේ බෙහෙත් නිෂ්පාදනය කරන්න විශේෂ ගම්මාන දෙකක් හදන්න ඕනේ. ඔයා මඩුව එක කලාපයක්, හම්බන්තොට තවත් කලාපයක්. දැන් ඔයා මඩුව පටන් ගත්තා. මම හිතනවා ගරු අමාත්‍යතුමා ඒ ඉදිරියට අරගෙන යනවා. ඉතින් මේ තුල අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල බෙහෙත් නිෂ්පාදනය කිරීම ආරම්භ කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි ප්‍රායෝගිකව බොහෝ කාරණා ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි දකිනවා ගම්වල රෝහල්වල මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීතුමාලා ගම නියෝජනය කරන මන්ත්‍රීතුමාලා ඉන්නේ. අදටත් අපේ බොහෝ රෝහල්වල වෛද්‍යවරු නැහැ. බෙහෙත් විතරක් නෙවෙයි, කාර්ය මණ්ඩලය අඩුයි. ඒ වගේම තමයි අපි බෙහෙත් ගන්න රජයේ රෝහලකට යනවා නම් ඒ තියෙන පෝලිම දැක්කම සමහර වෙලාවට ලෙඩා පැය කීයක් බලන් ඉන්න ඕනද වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. මේ කාරණා පිළිබඳව මං හිතන්නේ ගෞරව අමාත්‍යතුමාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂයෙන්ම ප්‍රායෝගික ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕන. බහුගිය කාලේ මම තාක්ෂණ අමාත්‍යවරයා කාලේ අපි QR සිස්ටම් එකකින් නැත්තම් OPD එකට appointments ලබා දෙනවා. අපි දකිනවා පෞද්ගලික රෝහල් වල වෙලාවක් දුනම වෙලාවට යනවා වෛද්‍යවරයා මුණ ගැහෙනවා. ඉතින් මෙවැනි ක්‍රමවේදයක් සමහර වෛද්‍යවරු තමන්ගේ රෝහල් වල ක්‍රියාත්මක කරනවා. හැබැයි අපේ ජාතික වැඩපිළිවෙලක් විදිහට මේ සෞඛ්‍ය අංශය තුල මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපේ මහින්දානන්ද ගරු අමාත්‍යතුමත් සඳහන් කරා මේ ඔටෝමේෂන් සම්බන්ධ ඩිජිටලයිසේෂන් සම්බන්ධ ඔව් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටලයිස් වෙන්න ඕනේ. ඒ පිළිබඳව ජාතික පද්ධතියකට මේ රටේ සියලු රෝහල් එකතු වෙන්න ඕනේ. ඒ පළාත් වෙන්න පුළුවන්, මධ්‍යම ආණ්ඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රටේ හැම පුරවැසියෙකුටම ඉතාමත් පහසුවෙන් ඒ සෞඛ්‍ය සේවාව සඳහා ළඟා වෙන්න පුළුවන් පරිසරයක් අපේ රට තුල හැදෙන්න ඕනේ. මේ ලංකාව ලෝකයේ පළවෙනි රට නෙවෙයි මේ අභියෝගයට මුහුණ දෙන. සාමයේ තාක්ෂණය හඳුන්වා දෙන උත්සාහ කරන ලෝකයේ බොහෝ රටවල් අපිට පෙර මේ කාරණාව පිළිබඳව අවධානය යොමු කරා විතරක් නෙවෙයි ක්‍රියාත්මක වෙලා තියෙනවා. අද මාලදිවයින වගේ දූපත් රාජ්‍යයන් පවා තාක්ෂණය හරහා තමන්ගේ මහජනතාවට සේවය ලබා දෙන සෞඛ්‍යාංශය කටයුතු කරලා තියෙනවා. තවත් පැත්තකින් මේ හැම දිනෙකම කතා කරා මේ ලයිෆ් ස්ටයිල් එක පිළිබඳව, අපි ජීවත් වෙන ජීවන රටාව පිළිබඳව. ඔව් අපේ රටේ ලයිෆ් ස්ටයිල් චේන්ජ් එකක් වෙන්න ඕනේ. හැබැයි ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට තනියම කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. එසේ කුෂිකර්ම අමාත්‍යාංශය, තරුණ අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු මේ රටේ සියලු රාජ්‍ය යාන්ත්‍රණය ඒකාබද්ධව මේ රටේ ජනතාවගේ ලයිෆ් ස්ටයිල් චේන්ජ් එකකට, ආහාර රටාවන් ජීවන රටාවේ වෙනසක් කරා ගමන් කරන්න අපි කටයුතු කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඒ තුළ මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ කාරණාවලට අපට මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දේශපාලනික වශයෙන් යම් කෙනෙක්ට වාසියක් ලබා ගන්න ඕනෙකොට ඉන්න අමාත්‍යවරයාට විරුද්ධව කටයුතු කරනවා. එහෙම නැත්නම් නිලධාරියෙක්ට අපි චෝදනා කරනවා. මේ කාරණා තුළ කවදාවත් මේ නූතන අප මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු වලට අපිට මුහුණ දෙන්න අවකාශ නිර්මාණය වෙන්නේ නැහැ. ඉතින් පහුගිය කාලේ NMR ආයතනය පිළිබඳව ලොහ මහත් ආන්දෝලනාත්මක සිදුවීම් කීපයක් සිද්ධ වුණා. එක පැත්තකින් සියලුම දත්තයන්තික මැකුණා. ඒ පිළිබඳව CID ගේ පරීක්ෂණයක් කරනවා. අපේ මදුර විධානගේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පැමිණිල්ලකුත් දාලා තියෙනවා. ඉතින් මම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගෙනුත් ඉල්ලන්නේ, පොලිසිය බාර අමාත්‍යතුමාගෙනුත් ඉල්ලන්නේ ඒ පරීක්ෂණ කටයුතු කඩිනමේ ඉදිරියට අරගෙන යන්න කටයුතු කරන්න කියන ඉල්ලීමත් කරනවා. මොකද ඒ තුල ඔය බොහෝ චෝදනා වලට පිළිතුරු ඒ දත්තයන් මකන්න මැදිහත් වුණේ කවුද කියන එක පිළිබඳව හොයලා බැලුවොත් ඔය චෝදනා බොහොමයක් වලට පිළිතුරු ඒකෙන් ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම බොහෝ දෙනෙක් අද සෞඛ්‍ය පිළිබඳව කතා කරන්න තිබ්බත් මේ බොහෝ දෙනෙක් කතා කරේ අද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 ආයතනයෙන් නිකුත් කරපු වීඩියෝව ගැන. අපි පැහැදිලිව ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉස්සෙල්ලම කියන්න ඕනේ, අපට දේශපාලනික වශයෙන් අපි ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරනවා මිසක් අපි අවස්ථාවාදී දේශපාලනයක් කරන්නේ නැහැ. පහුගිය කාලේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ පිහිටවලා පාස්කු ඉරිදා ප්‍රහාරයකට අවුරුද්දකට කලින් තිබෙ මැතිවරණයෙන් අපි ප්‍රාදේශ සභාව වලින් 70%කට වැඩි ප්‍රමාණයක් අපි ජයග්‍රහණය කෙරුවා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ. එහෙනම් අපට තුන්වෙනි පාර්ශ්වයක් හෝ ප්‍රතිපත්තිමයෙන් එහාට ගිහිල්ලා මැතිවරණයක් ජයග්‍රහණය කරන්න අවශ්‍යතාවයක් තිබෙත් නැහැ. එම අවශ්‍යතාවයක් අපිට ඇත්තෙත් නැහැ කියන එක මතක් කරන්න ඕනේ. තවත් කාරණයක්, මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද චෝදනා නගන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහාය පාවිච්චි කරා. ඒ සඳහා සැලසුම් කරා බුද්ධාංශයක එකතු වෙලා. පළවෙනි කාරණේ ඒ කාලේ තිබ්බ යහපාලන ආණ්ඩුව. ඒ යහපාලන ආණ්ඩුව තුළ ජනතා විමුක්ති පෙරමුණත් ක්‍රියාකාරීව හිටියා. දූෂණ මර්ධන කමිටුවක් තිබ්බා. එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්, අපේ පවුලේ සියලු දෙනාම මේ ආණ්ඩුව නියෝජනය කරන, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන, ඒ ආණ්ඩුවට සහයෝගය දීපු, සහයෝගය නොදුන්නු සියලු දෙනාම අපි වැඩි හරියක් අපේ කාලය ගත කරේ FCID එකේ, පොලිසිවල, හිරගෙවල් වල. හැබැයි එහෙම කාල සීමාවක මට හිතා ගන්න බෑ කොහොමද ගෝඨාභය රාජපක්ෂ එහෙම නැත්නම් රාජපක්ෂවරු එකතු වෙලා බුද්ධාංශයෙන් ප්‍රධානියෙක් හොයාගෙන පාස්කු ඉරිදා ප්‍රහාරයක් සැලසුම් කරන්න කියන කාරණේ. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරට සම්බන්ධය කොහෙද හිටියේ? ඒ මරාගෙන මැරෙද එක බෝම්බකරුවෙක් යහපාල ආණ්ඩුව බලයට ගේන මෛත්‍රීපාල සිරිසේන අධිකාර ජනාධිපතිතුමාගේ වේදිකාවේ හිටියා. මේ මම කියන කාරණා නෙවෙයි, මේ ඒ කාල සීමාව තුළ හැමෝම පිළිගත්තු කාරණා. තවත් එක්කෙනෙක් අනුකුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ අනුකුමාර දිසානායක මහත්තයාගේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙක් විදිහටත් හිටියා. පාර්ලිමේන්තු අපේක්ෂකයෙක් විදිහට. ගරු හිටපු අධිකරණ අමාත්‍යම විදේශාසන රාජපක්ෂ ගරු අමාත්‍යතුමන් පාර්ලිමේන්තුවේ මේ ගැන සඳහනක් කරා. මේ අන්තවාදී සංවිධාන පිළිබඳ. එදා ඔබතුමාලගේ පැතිත මුජිබ රහමන් ගරු මණ්ඩලතුමා එතුමාට චෝදනා කරා. චෝදනා කළා කිව්වා මේ ජාතිවාදයේ අවසාන ලෑස්ති වෙන්න එපයි කියලා. එහෙම බැලුවනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වේදිකාවේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ හිටපු එක්කෙනාගේ පුතා මුජිබ රහමන් මණ්ඩලතුමා පාර්ලිමේන්තුවේ ආරක්ෂා කරපු කෙනා රාජපක්ෂ වරේක්ව බලයට ගේන්න තමන්ගේ ජීවිතේ නැති කරගත්තා කියන එක පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. යම්කිසි හේකින් එහෙම වුණා නම් ඔබ තමුන්නාසලා සීලු දෙනත් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරන සහයෝගය දීලා තිනවා කියන එක තමයි කියන්නේ. වෙන කියන්න කාරණයක් නැහැ. ඒ හිඳා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පාස්කුද ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වෙන්න ඕනේ. අදරත් 720කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා. 70කට වැඩි ප්‍රමාණයකට නඩු දාලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඇමරිකාවේ නඩු තුනක් මේ වෙනකොට පාස්කුද ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපිට වගකීමක් තියෙනවා මේ දේශපාලනීකරණය නොකරන්න. අද අපි කරන්නේ මොකද්ද? සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවක් වෙන්න පුළුවන්. පාස්කුද ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් මේ සියල්ලම කරු කතානායකතුමනි අපි දේශපාලනීකරණය කරනවා. අපි දේශපාලනීකරණය කළා ඒ තුළ යම්කිසි දේශපාලන වාසියක් ලබා ගන්න සමහර අය උත්සාහ කරනවා. මම විශ්වාස කරන්නේ නැහැ මේ කාරණා තුළ යම්කිසි කෙනෙක් දේශපාලන වාසියක් ලබා ගන්න උත්සාහ කිරීම තුළ පාස්කුද ප්‍රහාරයේ සැබෑ මුලකරු අත්අඩංගුවට ගන්න හෝ ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න එහෙම නැත්නම් ජීවිතය අහිමි වෙච්ච යාට සාධාරණීකරණයක් කරන්න අපට හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම channel 4 ආයතනයේ ගත්තොත් මගේ පවුල එක්ක මගේ පියා එක්ක රාජපක්ෂ නාමය එක්ක පාරම්පරික වෛරයක් තියෙනවා. 2009 යුද්ධය අවසන් කරපු වෙලාවේ ඉඳන් channel 4 ආයතනය ඒ නාලිකාව ඇමරිකා මහ බ්‍රිතාන්‍ය නාලිකාව රාජපක්ෂවරුන්ට විරුද්ධව නිරන්තරයෙන් ඩොකියුමන්ට් අත වීඩියෝ චිත්‍රපටි ක්‍රියාත්මක කරන මම මාධ්‍ය ආයතනයක් විදිහට සලකන්නේ නැහැ. මම හිතන්නේ ඒක වීඩියෝ චිත්‍රපටි කරන ආයතනයක්. මේ චිත්‍රපටි ආයතනයක් කෙරුවා.
කාලයක් තියෙනවද?
බොහොම ඒ අදයි ආරම්භ කරපු කාරණයක් නෙවෙයි. channel 4 ආයතනය ඒ චිත්‍ර මේ පාස්කෘද සම්බන්ධ කරපු චිත්‍රපටිය අද ප්‍රතිගත කරත් මම හිතනවා එය අර 2009 යුද්ධය අවසන් වෙච්ච වෛරය පිරිමහ ගන්න නැවත වතාවක් channel 4 ආයතනයේ කටයුතු කරනවා. එහෙමත් නැත්නම් තවත් කෙනෙක්ගේ දේශපාලන අරමුණක් ඉෂ්ට කරන්න ඒ channel 4 ආයතනය කටයුතු කරන. ඒ වගේම මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි මේ වෙනකොට ඒ වීඩියෝ එක channel 4 ආයතනයේ වෙබ්සයිට් එකෙන් ඩිලීට් කරලා තියෙනවා. ඉතින් මම දැනගන්න කැමතියි මම අහන්න කැමතියි ඒ ડોකියුමන්ටරි එක හදනකොට චිත්‍රපටිය හදනකොට යම් සාධනීය භාවයක් තිබ්බනම් ඇයි අද වෙනකොට එය තමන්ගේ වෙබ්සයිට් එකෙන් ඩිලීට් කරලා තියෙන්නේ කියන කාරණේ අවසාන වශයෙන් විපක්ෂ නායකතුමා සඳහන් කරලා තිනවා මේ පාර්ලිමේන්තු සිලෙක්ට් කමිටි එකක් පත් කළ වැඩක් නැහැ කියන කාරණා බෑ. එතුමා හිටපු යහපාලන ආණ්ඩුව මේකට වග කියන්න ඕනේ. යහපාලන ආණ්ඩුවේ සිලෙක්ට් කමිටියක් පත් කළා තිබ්බා. ඒ සිලෙක්ට් කමිටි එකේ රාජසිරණත් අමුතුමාගෙන් පටන් ගත්තම සරත් ෆොන්සේකා මැතිතුමා, සුවන්දිර මැතිතුමා මේ සියලු දෙනාම ඉඳලා තියෙනවා. ඒ පාර්ලිමේන්තු සිලෙක්ට් කමිටියෙන් යම් චෝදනා නගන ආයතන පුද්ගලයෝ සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අද ඒ කිසිවක් ගණන් ගන්න නැතුව තමන්ගේ දේශපාලන අරමුණක් ඉටු කරගන්න මේ උපයෝග කර ගැනීම මම හිතන්නේ සාධාරණ නෑ කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඔව් මිලටි ජනතාවට ගැටලු තියෙනවා. ඒ විසඳන්න ඕනේ. ඒ විසඳන්න නම් අපි පාරම්පරික විදියට නැත්තම් මේ දේශපාලන කෝණකින් මේ ආමන්ත්‍රණය කළ පළක් වෙන්නේ නෑ. මේ අර හොලිස්ටික් අප්‍රෝච් එක නැත්තම් සමස්ත සෞඛ්‍ය පද්ධතිය තුළම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිස්ටම් එක වෙනස් වීම පිළිබඳව මම කතා කරන්න යන්නේ. හැබැයි පරිපාලන ව්‍යුහය තුළ යම් වෙනසක් සිද්ධ වෙන්න ඕනේ කියන කාරණය සහ එය තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා ඩිජිටලයිස් කරන්නේ කියලා යුතුය කියන කාරණයක් මතක් කරමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි කරු මන්ත්‍රීතුමනි. ඊළඟට ගරු වී රාධකිෂ්ණ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් කරු වසන්තයාප බණ්ඩාර මැතිතුමා මූලාසනයට.
දින් සභකේ තලමේ තංගන්ර තලවර වර්ගලේ இன்றைய தினம் இலங்கையினுடைய பிரதான அமைச்சுகளில் ஒன்றான சௌக்கிய அதாவது சுகாதார அமைச்சு செயல்படுகின்ற விதம் பற்றி இன்று இந்த நேரத்திலே பேசக்கூடிய சந்தர்ப்பத்திலே எங்களுக்கு தனிப்பட்ட ரீதியிலே சுகாதார அமைச்சரோடு எந்த விதமான பிரச்சனையும் இல்லை. ஆனால் இந்த நாட்டிலே ஏற்பட்டிருக்கின்ற சுகாதார பிரச்சனைகளை சுட்டிக்காட்டுவதற்கு இந்த பாராளுமன்றத்திலே ஒரு சந்தர்ப்பம் வேண்டும். அந்த சந்தர்ப்பத்தை நாங்கள் பயன்படுத்தி இதை சொல்ல வேண்டிய கட்டாயம் இருக்கின்றது. அதாவது இலங்கையிலே பொழுது கிட்டத்தட்ட அதாவது மக்கள் என்றும் சொல்லும் பொழுது எல்லாருமே மக்கள், அவர் சிங்களவராக இருக்கலாம், தமிழராக இருக்கலாம், முஸ்லீம் இருக்கலாம், பேகராக இருக்கலாம், எல்லா மக்கள். ஆனா எல்லா மக்களுக்கும் பிரச்சனை ஏற்படும் பொழுது அந்த மக்களுடைய பிரச்சனைகளை சொல்ல வேண்டிய கட்டாயம். இன்று மருந்துகள் இல்லாத சூழ்நிலையில கிட்டத்தட்ட 112 மருந்துகளுக்கு தட்டுப்பாடு என்று சொல்லப்படுகின்றது. ஆகவே இந்த மருந்துகள் முறையாக கிடைக்காதன் காரணமாக இன்று பல உயிர்கள் காவு கொள்ளப்படுவதையும் நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. கிட்டத்தட்ட 14-15 காவுகள் இதுவரைக்கு கொல்லப்பட்டிருக்கின்றது. காரணம் ஒவ்வாமையினால், தரமற்ற மருந்து கொடுப்பதினால், அல்லது முறையற்ற முறையிலே பாதுகாப்பு இல்லாத காரணத்தினால் இவை செய்யப்படுகின்றது என்பதை நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. இன்று அரசாங்க ஆஸ்பத்திரிக்கு போறதுனாலே பயப்படுறாங்க, எல்லாரும் பயம். அரசாங்க ஆஸ்பத்திரியில் போனா என்ன நடக்கும் என்று தெரியாது. என்று நான் ஒரு 3 வாரத்துக்கு முதலிலே நுகரலியா ஹாஸ்பிட்டலில் ஒரு நாள் அட்மிட் ஆகியிருந்தேன். ஆனால் எனக்கு நல்ல ட்ரீட்மெண்ட் கிடைச்சது. இருந்தாலும் மக்கள் பயப்படுகின்றார்கள் என்பதை நீங்கள் சற்று சிந்திக்க வேண்டும். ஆகவே '24-25 ஆண்டு காலப்பகுதியில் சுகாதார கட்டமைப்பு காணப்படுகின்ற விசேஷ வைத்தியர்களின் தொகை 3917 விசேஷ வைத்தியர்கள் இருக்க வேண்டும். ஆனால் இப்பொழுது 2184 வைத்தியர்கள் தான் இருக்கின்றார்கள். பயிற்சிக்கு வெளிநாடு சென்ற விசேட வைத்தியர்கள் 7 பேர், அவர்களிலே நாடு திரும்பியவர்கள் 2 பேர் மட்டும்தான் இருக்கின்றார்கள். 2021-23 வரை ஓய்வு பெற்ற நிலையிலே வெளிநாடு சென்ற விசேட வைத்தியர்கள் 378, ஓய்வு பெற்ற விசேட வைத்தியர்கள் 281. இவ்வெண்ணிக்கை எதிர்காலம் இன்னும் அதிகமாகும் என்று நாங்கள் எதிர்பார்க்கின்றோம். ஏனென்றால் இப்பொழுது வைத்தியர்கள் எல்லாம் வெளிநாடு போகுவதிலே அதிகமான ஆர்வம் காட்டுகின்றார்கள். அதே போல கடந்த 3 மாதங்களுக்கு முன்பு நூரலியா ஹாஸ்பிட்டலில் கண் வைத்தியத்திற்காக சென்ற 17 பேருடைய கண் பார்வை இப்பொழுது மிக மோசமான நிலையில் இருக்கதை நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. அவர்களுக்கு நஷ்டஈடு கொடுப்பதாக சொல்லப்பட்டாலும் இதுவரை எந்தவித நஷ்டஈடும் வந்து சேரவில்லை என்பதுதான் உண்மையாக இருக்கின்றது. அதே போல கடந்த வாரம் நான் நினைக்கின்றேன், ஜஃப்னா அதாவது யாழ்ப்பாண வைத்தியசாலையிலே ஒரு 8 வயது குழந்தைக்கு மணிக்கட்டுடன் கை அகற்றப்பட்டதாக ஒரு தகவல் வந்திருக்கின்றது. அது உண்மை. அதுக்கு காரணம் முறையற்ற வகையிலே அந்த தாதிமார் அங்கு சேவை செய்யாததும், அதுக்கான வைத்திய அதிகாரிகள் ஒழுங்காக செய்யாததும் காரணம் என்று குறைபாடுகின்றது. ஆகவே இவ்வாறான ஒரு நிலையில் இன்று இந்த சுகாதார அமைச்சு தள்ளப்பட்டிருப்பது மிக வருத்தத்துக்குரிய ஒரு விஷயமாகும். பெருந்தோட்டத்துறையிலே நாங்கள் எடுத்துக்கொண்டால், பெருந்தோட்டத்துறை பல்வேறு பிரச்சனைகளுக்கு மத்தியிலே வாழ்கின்ற மக்களுக்கு அந்த சுகாதாரம் கிடைக்கவில்லாவிட்டால் அவருடைய வாழ்க்கை மிக மோசமாக இருக்கும். ஏனென்றால் அவருடைய வாழ்க்கை முறை இன்று லயங்கம்ராவிலே இருக்க வேண்டிய சூழ்நிலையிலே இருந்த பொழுதிலும் அவர்களுக்கு முறையற்ற சுகாதாரம், பராமரிப்பு, போசாக்கு போன்ற பல்வேறு பிரச்சனைகள் அவர்கள் இருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. அதுவும் எங்கள் பகுதியிலே நூரலிய மாவட்டத்திலே டயாலிசிஸ் செய்யறதுக்கான வசதிகள் மிக மிக குறைவாக இருக்கின்றது. அப்படியே டயாலிசிஸ் போனாலும் அவர்களுக்கு திகதி கொடுப்பதிலே மிக கஷ்டமாக ஒரு சூழ்நிலை இருக்கின்றது. ஆகவே இதை நம்பி இன்று ஆஸ்பத்திரிக்கு போவதற்கான மக்கள் மிக மிக கஷ்டமாக இருக்கின்றது. பெருந்தோட்டத்துறை நிர்வாகத்துக்குரிய வைத்தியசாலைகளின் எண்ணிக்கை 500. இவற்றுள் இதுவரை அரசாங்கம் பொறுப்பேற்று பெருந்தோட்ட வைத்தியசாலைகளின் எண்ணிக்கை 44. கடந்த வருடம் கேபினட் தீர்மானம் நிறைவேற்றப்பட்டும் இன்னும் அரசாங்கத்தால் சுவீகரிக்கப்படாத தோட்ட வைத்தியசாலைகளின் எண்ணிக்கை 59. ஆகவே இந்த வைத்தியசாலைகளுக்கு முறையான MBBS டாக்டர்கள் நியமிக்கப்பட வேண்டும், வைத்தியர்கள் நியமிக்கப்பட வேண்டும். இன்னும் தோட்டங்களிலே EMA என்று எஸ்டேட் மெடிக்கல் அசிஸ்டன்ட் மூலமாகத்தான் மருந்து கொடுக்கப்பட்டு வருகின்றது. ஆகவே இது மக்களுக்கு ஒரு ஏனைய மக்களோடு கம்பேர் பண்ற நேரம் ஒத்துழைக்க பார்க்கும் பொழுது அது வந்து மிக பாரதூரமான ஒரு செயலாக இருக்கின்றது. மலையகத்தினுடைய வறுமை வீதம் 56.3% இருக்கின்றது. ஆகவே இந்த நிலையை மாற்ற வேண்டுமானால் நீங்கள் அந்த பகுதிக்கும் மலையக மக்களுக்கும் சேவை செய்யக்கூடிய ஆஸ்பத்திரிகளை புதிதாக, அதாவது அரசாங்கம் பொறுப்பேற்று அங்கேயும் டாக்டர், நர்ஸ், அட்டெண்டன்ட் போன்றவர்களை நியமித்து அதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும். அது மாகாண சபைகள் மூலமாகத்தான் இவ்வளவு காலம் நடந்து வருகின்றது. ஆகவே மாகாண சபைகளுடைய தேர்தலை வைத்து அந்த தேர்தலின் மூலமாக அதை செய்வதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை நான் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். நான் காலையிலேயும் கௌரவ ரமேஷ் பத்ரின அமைச்சர் அவர்களுக்கு நான் ஒரு விஷயத்தை சொன்னேன், அதை உங்களுக்கு நான் சொல்லிக்கொள்ள
விரும்புகின்றேன்.
பெருந்தோட்டங்களிலே இன்று சிறுவர்கள், அதாவது சிறுவர் பராமரிப்பு நிலையம், அதே போன்று ப்ரீ ஸ்கூல், ஆரம்ப பள்ளி போன்றவற்றுக்கு மதிய உணவு கொடுப்பதற்கான நடவடிக்கை எடுக்கப்படும். ஏனென்றால் சாப்பாடு இல்லாமல் நிறைய பிள்ளைகள் அங்கு போய் மயங்கி விடுவதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இவற்றுக்கு முறையாக தோட்ட நிர்வாகம் மூலமாக, தோட்ட கம்பெனிகள் மூலமாக அந்த பகல் உணவை கொடுப்பதற்கான திட்டத்தை நீங்கள் இருவரும் வகுக்க முடியும் என்று நான் எதிர்பார்க்கின்றேன். ஆகவே கௌரவ அமைச்சர் ரமேஷ் பத்ரின் அவர்கள் காலையில் இதை ஒத்துக்கொண்டார், கம்பெனிகள் அறிவிப்பதாகவும் அவர் சொல்லியிருக்கின்றார். ஆகவே நீங்களும் இதில் சேர்ந்து இதை செய்ய வேண்டும் என்பதையும் சொல்லி, இன்று எனக்கு ஒரு விசேஷமான விஷயத்தை நான் சொல்ல வேண்டும். புரூக்சைட் முகாமைத்துவத்துக்கு தனிப்பட்ட முயற்சியின் கீழே அங்கு மிஸ்டர் ஜெயக்குமார் என்ற ஒரு சூப்பரிண்டென்ட் 5 பாடசாலைகளுக்கு இவ்வாறு உணவு வழங்குகின்றார். இதுவே நாங்கள் பாராட்டுகின்றோம். இதே போல ஏனைய கம்பெனிகளும் செய்தால் போஷாக்கின்மையை நாங்கள் குறைக்க முடியும். அந்த இன்று வறுமையிலே வாடுகின்ற மக்களுக்கு ஒருவேளை உணவாவது அந்த பிள்ளைகளுக்கு கிடைக்கக்கூடிய சந்தர்ப்பம் கிடைக்கும் என்பதை நான் உங்களுக்கு சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே போல இன்று மகாவலி கங்கை உற்பத்தியாகின்ற நோரெலிய மாவட்டத்திலே இருந்து கூட நாங்கள் பல நீர்த்தேக்கங்களுக்கு இன்று நீர் விநியோகிக்கின்ற ஒரு சந்தர்ப்பம் கிடைத்தும் அந்த நீர் விநியோகத்திலே கிடைக்கின்ற மின்சாரத்தை பாவிக்கக்கூடிய இலங்கை நாட்டின் மக்கள் பாவிக்கின்ற அதே நேரத்திலே நோரெலிய மாவட்டத்திலே 70% மக்களிடையே இன்று சுத்தமான குடிநீர் இல்லாததையும் நாங்கள் சுட்டிக்காட்ட விரும்புகின்றோம். ஆகவே எங்கே உற்பத்தியாகின்றதோ அங்கே அந்த மக்களுக்கு குடிநீர் இல்லாத ஒரு சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. எங்கே மின்சாரம் உற்பத்தி செய்யப்படுகின்றதோ அந்த மக்களுக்கு மின்சாரம் கிடைப்பதற்கான கஷ்டமும் இன்று நிலவுகின்றது. ஆகவே மலையக சார்ந்த ஒருவர் நீர் வடிகால் அமைச்சராக தெரிவு செய்யப்பட்டுள்ளார். இவரின் அமைச்சின் கீழ் இனிவரும் காலங்களிலும் தோட்டப்புற மக்களுக்கு முறையான சுத்தமான நீர் வடிகால் அமைப்பு வழங்கப்பட வேண்டும் என்று நாங்கள் எதிர்பார்க்கின்றோம். 2011 முதல் 2023 வரை பெருந்தோட்ட துறையில் குடிநீர் வேலை திட்டங்கள் நல்லாட்சி முறையிலே 292 நடைபெற்றிருக்கின்றது. ஏனைய காலங்களிலே 95 நடைபெற்றிருக்கின்றது. ஆகவே பயிற்சி பெற்ற வைத்தியர்கள் நியமிக்கப்பட வேண்டும் என்பதையும், இதற்கு MOH மூலமாக அடிக்கடி தோட்டங்களிலே
நிர்வாகம்
தேசிய நீரோட்டத்தில் இதை கொண்டு வந்து அவர்களுக்கான வேலை திட்டங்களையும் செய்ய வேண்டும் என்பதையும் நான் இந்த கேட்டுக்கொண்டு, இந்த ஒட்டுமொத்தமாக இலங்கையிலே ஏற்பட்டிருக்கின்ற இந்த அசாதாரண சூழ்நிலை அல்லது சுகாதார அமைச்சின் கீழே ஏற்பட்டிருக்கின்ற இந்த பிரச்சனைகளை தீர்ப்பதற்கு அரசாங்கம், அமைச்சர் முன்வர வேண்டும் என்பதை கேட்டுக்கொண்டு என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி.
தேங்க்யூ.